තිරුවන් සරණයි. මම අද දැම්මේ නෑ සාකච්ඡාව. එහෙමකට මේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න හින්දා අපිට පුළුවන් ටික වෙලාවක් සාකච්ඡා කරන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මම. හරි, එක වෙලාවක් සාකච්ඡා කරමු. එතකොට දැන් නැහැ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. සුනිල් මහත්තයා ගියසරේ අර අහපු තැනින් තව බැලුගද අජ්ජනීය සූත්‍රය?
තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔව්, කොග්ගලගේ මහත්තයා ඒක බැලුවා. ඒ කියන විදියට බලපුවාම නිකන් දැන් සුතමේ වශයෙන් පැහැදිලි වීමක් වෙනවා. ඊට පස්සේ ඇත්තටම මම මේ කරන්නත් උත්සාහ කළා. කරන්න කියන්නේ ওই විචක්ෂණේනේ, අපිට කරන්න පුළුවන්. ඕකේ, ඊට පස්සේ දැන් මේ විශේෂයෙන් ඔය දැන් මේ ඇත්තටම මං උත්සාහ කළේ භාවනාරමුණකම ඉඳගෙන එතකොට ඒ දැනෙන වේදනාවෙන් අල්ලන්න තමා. එතකොට විචක්ෂණය කරගෙන කරගෙන යනකොට අර දැන් අර දැන් කොහොමද මේක දැනෙන්නේ කොහොමද? මොකද්ද ඕම කරගෙන කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා මේ කොග්ගලගේ මහත්තයා. දැන් අපි දන්න ධර්ම කරුණුත් ඉවරයි, ඊට පස්සේ තාම විචක්ෂණේ යනවා. ඒ වුණාට අර නිකන් හිර වෙන කියන්නේ එතනින් එහාට යන්නත් බෑ. නිකන් අර දන්න කරුණු වලින් විචක්ෂණේ කරගෙන කරගෙන යනකොට නවතින තැනක්. අන්න ඒ වෙලාවද ඔය මේ කල්‍යාණ මිත්‍රයාගේ දේශනාව ඇහෙන්න ඕනි කියන ගැටලුවක් ආවා මට. ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න පොඩ්ඩක් ඒ ගැන විස්තර කළොත් මං හිතන්නේ ගොඩක් උදව් වෙයි. තෙරුවන් සරණයි.
ඔව්, විචක්ෂණය කරන්න කියන්නේ ඒක මේ ඒ ගැන අපි වෙනින් විමසන්න ඕනනේ.
එහෙමයි.
ඒකට තමයි මේ සාකච්ඡා තියෙන්නේ, ඒ වෙනින් විමසීමට. ඒකට ඒක අපි අර අමුතු වචනයක් දාන අද නැද්ද කියන එකයි. කොහොමත් කරන්නේ ඒකනේ අපි නේද?
ගොඩක් වෙලාවට එන්නේ ඒක තමයි කොබ්බලගේ මහත්තයා.
දැන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අදහස් කරන්න ඇත්තේ මොකද්ද කියන එක තමයි මේ බලන්න තියෙන්නේ. ඒකම තමයි. දැන් ඔබ තුමා අර ප්‍රශ්නය අහුවාම ඉතින් ඒක මට හිතුණ විදිහ තමයි අර කිව්වේ. මූලික කරුණේදී මේ අපි ලෝකෙට අයිති එනකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ එතර වෙන පැත්තට ගෙනියනවා කියන එක. ඒක ඕනම සූත්‍රයක දකින්නේ මම ඒ වගේ එකක්. ඒ කියන්නේ අපිට අයිති දෙයකින් කියනවා කියන්නේ අපව ගේන්නේ ඊතර වෙන දර්ශනේ. අපිට කතා කරන්න වෙන්නේ අපට අයිති දෙයකින්නේ.
එහෙමයි.
අයිති මට්ටමකින්නේ. එතකොට මොනවා කතා කළා? දහම කතා කළත් එච්චර තමයි. හැබැයි මේකේ වෙනස තියෙන්නේ කතා කරන දෙයෙන් අපව යොමු කරන්නේ ඉතර වෙන දර්ශනය. ඉතර වෙන දර්ශනේ තෝරගන්න පුළුවන් වෙන්නේ විචක්ෂණය. මේ කිය මේ පණිවිඩේ මොකද්ද? දෙන්න හදන අදහස මොකද්ද? ඒකට ඒක කොයි වෙලාවකත් ආයේ අපි දන්න දෙයකට ගැළපීමක් වෙන්න නෙමෙයිනේ. ඉතර වෙන දර්ශනයට ගේන්න. කොටයි මූලිකව දැන් කියද්දි ඔය දැන් ඔයිටත් වඩා අමාරුයි මං හිතන්නේ අර මහාතිපදෝපම ඇසනෝපිදී රූපයක් ආපාතනය වුණත් නේද? තජ්ජෝ සමන්නාහරෝ විඥාන පාත්වෝ ඔහොම කියනකොට විඥානයක් පහළ වීම කියනකොට දැන් පටන් ගන්න වෙන්නෙම හැක්ගෙන හිතලානි ඇහැන ඔබිදී තිබුණත් කියනකොට කොහොමද දැන් හිතන්නේ නේ? අපේ දන්න මට්ටමෙන් තමයි අපේ දන්න වචන වලින් කියන්නේ. ඒ නාට කරන අදහසට එන්න එන්න මොකද වෙන්නේ? ඒ කියන දේම ඉක්මවා යනවා. ඇහැක් ගැන කතාවක් කියදෙනවද? රූපයක් ගැන කතාවක් කියදෙනවද? එහෙම නැත්නම් ඒ රජ්ජෝ සමන්නාහරෝ කියලා මම කරන දෙයක්. එහෙම නැත්නම් විඥාණය කියලා අපි අදහස් කරන්නේ ඉතින් මං දැනුවත් වෙන බවට නෙවෙයි විඥාණය කියන්නේ. එතකොට ඒකක්වත් ඉතුරු වෙනවද මේ කියන්න හදන අදහසට එනකොට? එතකොට ඒ විචක්ෂණය වෙනකොට අර පටන් ගත්ත තැන එහෙමම ඉක්මවා යන දර්ශනයකට ගියේ. පටන් ගැනීම ලෝකෙට අයිති දේවල් නේද? ඒකයි තේ අර කියන්නේ ඉතන විදිහ වෙනස් වුනේ නැත්නම් මේක මොකක්ද කිව්වේ කියලා ගලප ගන්නවත් බෑ ඇත්තටම. ඊළඟට අපි ඇයි ගලපන්නේ අර තියෙන දේවල් ඊළඟට පංච උපාදානස්කන්ධයට ගලපන්න හදන්නේ? කියන්නේ රූප උපාදානස්කන්ධය කියන්න හදන. නැත්නම් දැනගත්තු රූපේ රූප උපාදානස්කන්ධය කියන්න හදන. එහෙම කතාවක් නෙවෙයි මේ
ඉන්නේ. සර් කතා කරපු තැන මහා හත්තිපදෝපම සූත්‍රය කියලා එතන සර් සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ ඇහැ නොබිදී තිබ්බොත් රූප තිබ්බොත් සමන්නාහරය නොවුනොත් චක්කු විඥානය ඒ කියන්නේ දැන ගැනීමක් කියන එක නොවේ කියලා. එතකොට සර් එතන දෙන අර්ථය ඇහැ වෙනම තියෙනවා රූප වෙනම තියෙනවා දැන ගැනීමක් වුණේ නැත්තම් මේවා වෙන්නේ නැණි කියලා අපි ලෝකෙට අයිති විදිහට ගලප ගන්නවා කියන එක සම්පූර්ණ වැරදි. ඒකේ පෙන්නන්නේ දැන ගැනීමකින් තොරව ඇහැ කියන කතාව කතාවක්ම නැහැ, රූප කියන කතාව කතාවක්ම නැහැ, දැන ගැනීමක් වුණා කියනද සුදුසුද කියලා. ඒ කියන්නේ නොවෙන පැත්තමයි එතන නොහට ගැන්ම කියන සම්පූර්ණ සමස්ත සිද්ධිය නොයදීම පෙන්නන්නේ. නමුත් අපි ඒක මෙතෙක්කල් අහලා අපි දන්න දෙයට ගලපගෙන තියෙන්නේ දැන ගැනීමකින් තොරව වෙන්නුවහක් තියෙනවා. දැන ගැනීමකින් තොරව වෙන්නූ රූපයක් තියෙනවා. එතකොට දැන ගැනීමක් කියන එකකුත් තිබිලා. එතකොට මේ තුන එකට එකතු වෙන්නේ නැහනේ කියන වගේ සම්පූර්ණ වැරදි අර්ථයකින්. නමුත් එකරුණ නෙමේ සාරිපුත්තයන් වහන්සේ පෙන්නලා දෙන්නේ නොයදීම දැන ගැනීමකින් තොරව කිසිසේත්ම වෙන්නූ පැවැත්මක් ගැන ඇහි කතාවකුත් වෙන්නෙම නැහැ. දැන ගැනීමකින් තොරව රූපය කියන කතාවේ කතාවක්ම නැහැ. දැන ගැනීමකින් තොරව දැන ගැනීමක් වුණා කියනද සුදුසුද වගේ අර්ථයක් සර් මට හිතෙනවා එතනම තමා ඥාන දර්ශනය ඉපදෙන උපදව ගන්න විචක්ෂණයක් ප්‍රායෝගිකත්වයෙන් යොමු වෙලා කරන්න සුදුසුම තැන කියලා සර්. දරුවන් සරණයි සර්.
ඒක තමයි. දැන් ඔය ප්‍රායෝගිකත්වය නැත්නම් ඒ බුදු කෙනෙක් වෙන්න අර්ථයට එනකොට ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? විඤ්ඤාණයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන ගැනීමක් ගැන කතා කරන්න පුළුවන්. දැන ගැනීම තිබුණොත් ඇහැයි රූපෙයි ඕන විස්තරයක් කියන්න පුළුවන්. ඇහැ තිබුණ ඇහැද්ද නැතිද ඇහැද්ද මේ මොහොතේ හටගත්ත ඇහැද්ද ඇති වෙලා නැති වෙන ඇහැක්ද නේද? ක්ෂණයක් පාසා ඉපදිලා නැති වෙන ඇහැක්ද ලැබෙන්නේ නැති ඇහැක්ද ඇහැ කියන එක බොරුවක්ද ඇහැ ඉපදිලාම නැද්ද? ඔය කතා ඔක්කොම එන්නේ ඇහැ ගැන දැන ගැනීම එක්ක නේද? ඇහැ දැන් බලන්න ඇහැ කියන්නේ මිරිඟුවන ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් හරි ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් දැන් කිසිම කතාවක් ඉතුරු වෙන්න පුළුවන්. කතාව තියෙන්නේ අවිද්‍යාව එක්ක විතරයි නේද? නොදන්නකම එක්ක විතරයි නේද ඇස ගැන කතාව තියෙන්නේ? දැන් ඇහැ කියන්නේ බොරුවක් හරි කියන්නේ අර අර ඈත මිරිඟුව පේනකොට අර වතුර බොරුවක් ගැන බොරුවක් කියලා කියන්නේ ආපහු නොදන්නකමයි. දැන් සාමාන්‍යයෙන් අර්ථ ගලපන කෙනාට හිතෙනවා මේක තමයි දන්නකම කියලා. මේ ඉතර වෙන දර්ශනයත් එක්ක ඒ බව කියන්නෙම නොදන්නකම. කතාව එන්නෙම නොදන්නකම. ඒ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් වචන එන්න බෑ. දැන් ඔක තේරෙනවා ඇති මේ සංඥාවේ විපාකේ තමයි ව්‍යවහාරේ කිව්වේ ඇයි? සංඥාවේ විපාකේ තමයි ව්‍යවහාරය කියලා කිව්වේ ඇයි කියන එක තව පැහැදිලි වෙනවා. නේද? එරුවන් සරණයි.
සර් එතනදී මට හිතෙනවා මෙහෙම දැන් අපි අවිද්‍යාව හින්දානේ මෝඩකම හින්දානේ මේ දැනගැනීම කියලා ඒක අර අහපු දෙයකින් කිව්වොත් ආයේ යන්නේ දැනුමට ගැළපීමකට. එහෙම නැතුව ප්‍රායෝගිකත්වයෙන් ඇත්තටම රැවටෙන රැවටිල්ලකින් මේ දැනගැනීම කියන ඒ කියන්නේ මේ මැනීම කියන එකේම අසත්‍ය පදනම විරහිත බව නිමිති ඒ කරුණටම හිත යොමු කරලා මේ රැවටෙන රැවටීමම දකින්න ඕන කියලා. එහෙම වුණොත් තමයි අර අවිද්‍යාව වෙන්නේ මේක නොදන්නකම ඉන්නේ කියන එක ප්‍රායෝගිකත්වයෙන් අර්ථය ඉස්මතු වෙන්නේ කියලා හිතෙනවා. එහෙම නැත්නම් අපි ධර්ම දැනුමකින් දාලා ඒක වහනවා. දැන් අනික අවිද්‍යාව හින්දානේ මේක නොදන්නකම හින්දානේ කියලා දැනුමකින් දාන්න නැතුව යෙදෙන යෙදීමේ ප්‍රායෝගිකත්වය තුලින් ඇත්තටම මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ රැවටීමනේ. රැවටීම කියන්නේ සර් මට හිතෙනවා අපි අර ගත්ත උදාහරණේ හරි කියලා සර් අර මේ يعني කලුවරේ ඉන්න කෙනෙකුට කලුවර කියන කතාව යෙදෙන්නේ නැත්නම් දැන් කලුවර පේනවා කියලා පෙනීම කියන එක සමස්ත සිදුවීමම ඒ කියන්නේ පේනවා කියන නිමිති ගැනීමවත් වෙන්නේ නැහෙනේ. නමුත් අපි මේ දෙපැත්ත පනව ගන්නේ මැනීම කියන දෙපැත්ත පනව ගන්න සය සංලුත සකීයත්වයේ කියන එකට ඒ පැත්තට ලං වෙලානේ. එහෙම නැත්තම් කලුවර කියන කතාවක්ම නැහැ, පෙනීම කියන කතාවක්ම නැහැ කියන්නේ නිමිති ගැනීම කියන සමස්ත සංසිද්ධියේම පදනම් විරහිත බවනේ. ඉතකොට පේනවා නම් පේන්නේ සයන් කියලා මම කියලා ගැනීම බොරුවනේ. ඉතකොට සර් මට හිතනවා මම කියලා ඒ කිය දැන් මම කියලා හිතා ගැනීමක්නේ කියන තැන පේන්න පුළුවන් කියලා. දැන් අපි හිත අපිට ඒක හිතා ගන්නම බැරි එකක්නේ වෙනදට. දැන් අපි දැන ගැනීමකින් තොරව සර් අරමුණක්වත් හිතක් ගැනවත් කතා කරන්න බැහැනේ. දැන ගැනීමකින් තොර හැබැයි දැන ගැනීම කියන සමස්ත සිද්ධිය ගත්තොත් දැන ගැනීමක් කියන සමස්ත සිද්ධියත් වුණා කියන්න සුදුසුද කියන තැනටෙද්දි ඇත්තටම මම කියන එක හිතාගෙන ඉන්න හිතා ගැනීමක්නේ, හිතලුවක්නේ. එතකොට මුළු සමස්ත විවහාරෙම මම මා කෙරෙහි අනුකම්පාව, මගේ අම්මා මා තුල මගෙන් තොරව ගගානේ මගේ ලෝකෙ නිර්මාණය වෙන්නේ සර්. මම දැන් කියන කියවිල්ලම මගේ අම්මා මට මා කෙරෙහි අනුකම්පාව මා තුලින් වෙන්න ඔය කතාවනේ. එතකොට මම වක්තේ කැරගෙන මා කෙරෙහි මා ඔය සියලු ව්‍යවහාරෙම සර් ඒ සේරමස මට හිතෙනවා හිතලුවක්. කිසිම පදනම් විරහිතයි, පදනම් විරහිතයි, හිතාගත්ත හිතා ගැනීම. ඉතකොට සැරෙන් සැරේ, ඉතකොට සැරෙන් සැරේ මතක් වීමක් වෙද්දිම මේ හිතලුව බවට එතනම සුන්නක් දූවි. ඉතකොට එහෙම එකක් සාස මට හිතෙන්නේ, මට හිතෙනවා ඒක වැරදි නැහැ, මට හිතෙනවා සර් ඒක හරි කියලා. දැන් දැන් ටිකක් ඉස්සරහට තල්ලු වුණා වගේ මට හිතෙනවා සර්. තෙරුවන් සරණයි සර්.
එතන පොඩ්ඩක් කොක්ලගේ මට නිකන් දැනුනේ දැන් ඒ අමිතනෝන කියන කතාවේ එතන මට ගොඩක් වෙලාවට පේන්නේ වචන ගොඩක් වගේ කියලා තමයි. අනිත් එක ඔතන දැන් අපි විචක්ෂණය කරගෙන යනකොට මට හිතෙන්නේ අපි දෙකක් ගැන විශේෂයෙන් සැලකන්න ඕනේ. නැත්නම් කොයි හරිගින් ලගින ගතියක් තියෙනවා. එකක් ඉදමේව සච්චම්මෝගමඤ්ඤං, අනිත් එක කංචි සංඛාරා නිත්‍යතෝ සමනුපත් පස්සති. ඔය දෙකට හිර වෙන්නත් බැලැනි.
එතන තමයි දැන් අපිට හොඳම වටින තැන් දෙක. ඔය කියපු දෙක ඒකම තමයි මං කියර සංඥා විපාකේ ව්‍යවහාර කියලා. ඒකම තමයි. ඔව් කියන්න.
ඔව් එතකොට මට හිතෙන්නේ දැන් ඒ කියපු විදිහෙදිත් අපි ගිහින් ලගින ගතියක් තියෙනවා කියනවා වගේ මට ආවේ. මට ඇත්තටම මේ ප්‍රායෝගිකව මේ අමිතනෝන කියන එක තේරෙන්නේ අමිතනෝන මේ ඕක අත්දැකීමකින් වෙන්න ඇතිනි කියනවා ඇත්තේ. ඔව් මට එතන පොඩ්ඩක් අමිතනෝන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඕක. ඔව්
ඒක මං හිතන්නේ මෙහෙමයි. මොන විදිහට කිව්වත් තේරුම් ගන්න අපි වචන ටිකක් මේ කියන්නේ. එතකොට ආපහු අපිට ව්‍යවහාරයට එන්න වෙනවා.
එහෙමයි.
හරි. ඒක තමයි මේ බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව කියන්නේ. අපි කතා කරන භාෂාවෙන් කියා දෙනවා විතර වියේ. කතා කරන්න බැරි බව. කතා කළා කියන්නේ වචනයක් කියන්නේ ලෝකෙනේ. විතර වීම කියන්නේ ඒ අර්ථ ඒ ආයේ පිහිටන්න බෑනේ, ඉක්මවා යනවනේ ලෝකෝත්තරනේ. හැබැයි ලෝකෝත්තර ස්වභාවය කියා දෙන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ වචන වලින්. වචනයක් කියපු ගමන් අපිට තියෙනවා ලෝකෙට අයිති අර්ථය. එතකොට විදිහට කිව්වත් කියන්නේ රහතන් වහන්සේ නිවන ගැන කියනවා වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ නිවන ගැන කියනවා වෙන්න පුළුවන්. ඒක අහන කෙනා ඒකෙන් අර මඤ්ඤණාව හදනවා. මොකද එයාගේ වචනවලින් මේ කියන්නේ. ඒ එතන ප්‍රඥාව යෙදුන් නැත්නම් අහන කෙනා දහම ප්‍රඥාවන්තයන්ට කියනවනේ, දුෂ්ප්‍රඥාන්ට නෙවෙයිනේ. එතකොට අපි දන්න කිසිම එකකට ගැළපීමක් නෙවෙයි මේ කියන්නේ කියන අදහසින් ඒක අහන්න ඕනේ. ඒකයි අනුගත වෙනවා කියන්නේ. ඒ අනුගත වීම තුළ විතරයි ඊතර වෙන දර්ශන. හරියට ඒ අනුගත වීම වුණා නම් ඒක ඊතර වෙන කෘත්‍ය මිසක් මේ කියන්නේ මේකයි කියලා අපිට ගලපන්න විදිහක් නැහැ. ඒ කෘත්‍ය සිද්ධ වෙනවා නම් ආයි කිසිම අදහසකට ගලපන්න විදිහක් නැහැ. ගැලපුවා නම් කියන දේ ඇහෙන්නේ නැහැ. ගැලපුවා නම් කියන දේ ඇහෙන්නේ නැහැ. හරි. ඒ මම බුදු දහම ගැන කියන්නේ. බුදුරුවන්ගේ දහම ඇහෙනකොට ඒක ඉතර වීම නම් අපේ කිසිම අදහසකට ගලපන්න බැහැ. ගැලපුවා නම් ඒක ඉතර වීම වෙන්නේ නැහැ. ඉතින් එතන දැන් ඒ මට හිතෙනවා ඒ අනිත මහත්මිය බොහොම හොඳයි ඒ කියපු ටික. හැබැයි එතන මේකත් දැනුවත් වුණා නම් හිතෙන් හදාගත්තමයි, සිත දැනගත්තමයි කියන විදිහට තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි අනිත් පැත්තට බැලුවොත් දැන් අර මිරිඟුවේ උපමාව ගන්න. මිරිඟුව තියෙන පැත්තෙන් ආපු කෙනාට ඔය වතුර එයත් කියයි ඔය වතුර කියලා ඉතින් හිතලුවක් හදාගෙන ඔගොල්ලො හිතේ හදාගෙන නේ කියලා. හැබැයි එයාට ඒ කතාවවත් තියනවාද? එයාට වතුර කියලා හිතේ හිතේ හැදුනා කියන්නවත් වතුර ගැන කතාවක් කියදිලා. එතකොට මේක හිතෙන් හදාගත්තා කියලාවත් අපිට කියන්න පුළුවන්. කිව්වනම් ආපහු ඒක ගැන කතාවකට ආපහු යනවනේ.
අහෙත් යනවා. ඔව්.
අනේ ඒකයි. ඒ උනාට කියන්න වෙන්නේ අර විදිහට තමයි. ඒකට අහන කෙනා දර්ශනේ ඇතුව අහනවද නැද්ද කියන එකයි එතන මේ ගන්න තියෙන්නේ. අහන කෙනා දර්ශනය ඇතුව අහනවද නැද්ද කියන එක අනුව ඒ අනුගත වෙලා නම් ඒකත් එක්ක යනවා. මේ මේ ඊතර වීම විස්තර කරනවා. يعني ලෝකෝත්තර ස්වභාවය විස්තර කරනවා කියන ඒ කියන්නේ ඒ කතාව තමයි දැන් අර මං කිය ඇහැ නොබිඳී තියෙන්න ඕන. රූපයක් ආපාදනය වෙන්න ඕන. කියනකොට දැන් අපිට මේ කියන්නේ ඔය දකින්න ඇහැගෙනනේ මේ කියන්නේ පේන රූපේ ගැනනේ කියලා අපේ අදහසකට ගැලපෙනවා නම් පටන් ගන්න වෙන්නේ එතනින් තමයි. දැන් මේ අර්ථය දකිනකොට ඇහැ කියන කරුණ ඉක්මවා යන දර්ශනයක් නෙමේ කියා දෙන්නේ කියන තැනට එනකොට ඒකම බලන්න. දැන් හිත කියන කරුණ ඉක්මවා යන දැක්ම දැනුවත් වීම කියන කරුණ ඉක්මවා යන. දැන් දැනුවත් වීම කියන කරුණ යෙදුන් නැත්තම් ඇහැ ගැන කතාවත් රූප ගැන කතාවත් දැනුවත් වීම කියන කතාවත් යෙදෙනවා. අර අර මිරිඟුවේ වතුර ගැන ඔය වතුර ඕක දැන් ආයේ ඕක වතුර වගේ පේනකොට ඕක බොරුයි කියලා කියන්න එහෙමවත් කියන්න පුළුවන්. කතාවම ඉක්වා යනවා. කතාවම ඉක්වා යනවා කියන්නේ මොකද්ද?
එතර වීම
සංඥාවේ විපාකයක් එන්න විදිහක් නැහැ. සංඥාවේ විපාකනේ ව්‍යවහාරය. සංඥාව පිහිටන්නේ සංඥාවයි දෙන්නේ. දැන් සංඥාව මිරිගෝ කියලා දකින්නවත් නෙමෙයි. ඒ දැක්ම තුල ඒ කියන්නේ මාර්ග කෘත්‍ය තුල කතාවක් නැහැ. හැබැයි අපිට දැන් කතා කරන්න වෙන්නේ ඔය සංඥාව ඉද මිරිගුවක් නේ. يعني මිරිගු භවයෙන් මේක දකින්නේ කියලා ලෝකේ අපිට කතා කරන්නේ. ඒ අය ලෝකෙට දෙන්නේ කතා කරන්නේ. මේ එරනම් කතාව ලෝකේ. ප්‍රතිපදාව නැත්නම් මාර්ග කෘත්‍ය ඒ තරවීම කෘත්‍ය මාර්ග කෘත්‍ය මාර්ග කෘත්‍යදී ඒ ගැලපීම එන්න විදිහක් නැහැ. ඒ දර්ශනයේ දේරණාද ඒ දෙකේ වෙනස. හැබැයි මාර්ග කෘත්‍ය කියලා කතා කරන්න බෑ කියලා සද්ද නැතුව හිටියට තේරෙන්නේ නැහනේ. කතා කරන්නත් ඕන. කතා කිරීමේදී අපි ලෝකෙට අයිති වචන ව්‍යවහාර කරන ඒ අදහස් එක්ක කතා කරනවා. ඒ කියන්නේ මම කියලා කතා කරනවා. ආමිත මහත්මයා කියන්නේ දැන් මම සකස් වෙන හැටි මම හිතෙන්ම හැදුවා කියලා කියන්න වෙන. එතකොට ඒ කිව්වට අනේ ඉතර ගන්න තියෙන්නේ දැන් මම හිතෙන් හැදුවා කියලා මම කියලා කෙනෙක් නැහැ කියන අර්ථය නෙවෙයි. ඉතින් හැදුවා කියන කතාවාවෙත් මම හින්දා එහෙම ඒ කලුවක් හරි කියලා කියන්න ඒ යමක් පිළිගත්ත හින්දානේ කතා කරන්න පුළුවන්. ඒතරක් ඔය මිරිඟුවේ වතුර හිතෙන් හදපු එකක් කියලා වචනෙට දාන්න පුළුවන්. හැබැයි එතන හිතවත් වතුරවත් සකස් කිරීමවත් ඔය එකක්වත් තියනවාද මිරිගුව පැත්තේ ඉඳන් ආපු කෙනාට? ඒ කියන්නේ Nirodhe darshane එක Nirodhe ඥානය එක වචන වලටවත් අර්ථයක් දෙන්න පුළුවන්. ඒ නිරෝධය එක්ක නුවණ මෙහෙයවීම විතරයි. එතකොට ඔය කතාව තියෙන්නේ නොදන්න කමටයි කියන නුවණ විතරයි තියෙන්නේ.
තේරෙනවද?
ඔය කතාව තියෙන්නේ නොදන්න කම. එච්චරනේ යාට කියන්න තියෙන්නේ. අර වතුර ගැන මොනවා හරි කියන ඕනම කෙනෙකුට කියන්න තියෙන්නේ. ඔය කතාව යෙදෙන්නේ නොදන්න කම. එහෙම නැත්නම් ඔය කියන ඕක යෙදෙන්නේ නැහැ කියලාද කියන්නේ? නොයෙදේ. නොයෙදේ කියලා අර බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ සමහර ප්‍රශ්න අහනකොට නේ.
එහෙමයි.
හැබැයි අපි දහම් කරුණක් අහනකොට ඔහොම උත්තර දෙන්න කියොත් ආන කෙනා මේ දර්ශනීයට ගේන්න පුළුවන්ද? අහනහනේ ඕක නොවේදේ කියලා හරියන්නේ
නැහැ
නේ. එයාව ඒ ප්‍රඥාවට ගේන්න එයා දන්න එකකින් එයාට වැඩපිළිවෙලක් දෙන්නත් ඕනනේ.
එහෙමයි.
හා එහෙනම් මෙහෙම හිතන්න කියලා ඔන්න එයා දන්න එකකින් අපි උපමාව කියනවා. ඒ කියන්නේ ඔන්න දැන් ඔයා බොන වතුර ටිකක් ගන්නකෝ කියලා තමයි පටන් ගන්න වෙන්නේ. අර ඈත තේර වතුර ගැන කතා කරන්නේ. ඒකනේ දැන් අර කවුද අර කසීබාරද්දාජයට දැන් කිව්වේ කුඹුරු හාලා තමයි අස්වැන්න. මමත් කුඹුරු හාලා අස්වැන්න අරන් තමයි දානේ වලඳන්නේ කියන. දැන් එයා පටන් ගන්න එයා අර කොටන කුඹුරු අපුරන කුඹුරු ගොවන කපන කුඹුරු නේද? එතන ඉන්නේ එයා පටන් ගන්න. හැබැයි එතන කොච්චර ගැඹුරුද කියන්නේ දැන්. එයා කියන එකකටවත් ගලපන්න දෙයක් දැන් බුදුහාමුදුරු ළඟ පේන්නේ නැහැනේ. කුඹුරක් නැහැ නේද? සීසානවා පේන්නේ නැහැ. කොහොමද? ඒ ප්‍රශ්නේනේ අහන්නේ. එතකොට අපි දන්න වචන ටිකේ දැන් අපිට ඇහැයි රූපෙයි දැනගැනීමයි විඥානයයි ඔක්කොම තියෙනවානේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා වගේ නිකක් මේක මගේ අදහසක් නะ. දැන් මමත් ඇහැ පාවිච්චි කරලා රූපයක විඥාණයෙන් දකිනවා කියලා කිව්වොත් කොහොමද? ඒක අතෙන්ට ගන්න. දැන් මමත් කුඹුරු කොටලා සීසාලා අස්වැන්න අරන් තමයි වැළඳන්නේ කියලා කිව්වෝ කියනකොට දැන් අපි එහෙම දෙයක් කියෙදිලම නැති තැනක එයා එහෙම කියනවනะ. ඔන්න ඔකයි නුවණ ඉන්න ඕන. එතනක් දන්නේ නැහැ. කපීබාරද්දාජයට බලන්න. එහෙම දෙයක් කියෙදිලම නැති තැනක කියනවා. ප්‍රේණත් නැහැ. ඒසාන වියගහක් මොකක්වත් දෙන්නේ නැහැ. මමත් මේ වියගහෙන් මේවා කුඹුරු හානවා කියලා කියනවා වගේ. අපි දක්ෂ වෙන්න ඕන. ඇහැක් නොපෙනෙන රූපයක් නොපෙනෙන දැන ගැනීම කියන එකත් නොපෙනෙන තැනක දැන් කිව්වොත් මමත් ඔයගොල්ලෝ වගේ මේ ඇහෙන් රූප දැකලා දැනගන්නවා කියලා කිව්වොත් එහෙම. ඕක නිවේද කියලා තියෙන්නේ. දැන් අඟුලිමාලට බලන්නකො. අඟුලිමාල ඉලෝනවා. පස්සේ පුළුවන් තරම් හයියෙන් අඟුලිමාල කියන්නේ අර සද්දාන්ත ඇතු මන් දන්නේ ඊටත් වඩා ශක්තියක් තිබුණ කෙනෙක්නේ. එන්නේ අච්චර හමුදාවක් කොච්චර ආවත් රජුරුවන්ගේ හමුදාවටවත් අල්ලන්න බැහැ කියන මත්තමක කෙනෙක්නේ. කොහොම ශක්තියක් තියෙන කෙනෙක්. එයාට කොහොම වේගකින් දුවන්න පුළුවන් වෙන්න ඕන නේද? මද කැපුණු සද්ධාන්ත ඇතත් එල්ලෙන්නේ නැතුව ඉන්න තරම් බය වුණා නම් මෙයාට කොහොමද තේජසක් ශක්තියක් තියෙන්න ඕනද? එතකොට එයා ඒ මුළු ශක්තියම මේ අන්තිම ඇඟිල්ල හොයන්න කොයිතරම් වේගකින් එයා උපරිම ශක්තිය යොදලානේ එළවන්නේ. එහෙම එළෝන ගමන් අඟුලිමාලට කියනවා මම නැවතිලා ඉන්නේ ඔබ. ඉතින් මේ නැවතිලා ඉන්නේ කොහොමද? මම මෙච්චර හයියෙන් එලවන කොටත් කිට්ටු වෙන්න බැයි නම් නැවතිලා කියන්නේ.
සම්පූර්ණ හාත්පස කතාවක් කියන්නේ.
ඔව් දැන් නැවතිලා කියන එකේ අදහස නැවතිලා නයි අපිට කිට්ටු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකට ඒ නැවතිලා කියන වචනෙන් කියනවා ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ නැවතිලා කියලානේ. එළෝණ කෙනාට පේන්නේ නැහැ නේ නැවතිලා කියන්නේ. ඒක යනවා ළඟට යන්න යන්න ඒක ඇතට යනවා වගේ. හරි. එයාට කියනවා නැවතිලා. එතකොට බලන්න මේ ඒ වචනෙන්ම අඟුලිමාල දන්න අපතෙන් නොදන්න එකක් කියනවානේ. කසයි බරද්වාජ දන්න අර්ථෙන් කුඹුරු කොටනවා කියන ඒකෙම අනිත් පැත්ත කියනවා. දැන් බලන්න ඔජේ ඔය වගේ උපමා අරන් දීපු හැම තැනම ඔඩෝය අදහස දීලා තියෙනවා. අපිට ඕක නිකන්වත් පේන්නේ නැහැ. අද අපි අර ඉරිඟුව පැත්තේ ඉඳන් ආපු කෙනාගේ මානසිකත්වයෙන් මේක බලන්නේ නැහැ. අක්කරි කරලා අපි දන්න එකට ගලප ගන්න හදනවා එහෙනම්. ඔයගලන්ට මේ කතාව හොඳට තේරෙනවා ඇති මේ කියනකොට. මොන දහම් කරුණ කිව්වත් මේ ඉතර වෙන පැත්තේ ඉඳන්නේ මේක කියන්නේ. හැබැයි කියන්න කියන්න වචනකෝ ඉතර වෙන්නේ. කොහොමද කියන්නේ? ඒ කියන්න වෙන්නේ මොනවයින්ද? අහන කෙනා දන්න දෙයි. තේරුණා මේ? අහන කෙනා දන්න දෙයකින් කියන්න වෙන්නේ එයා දන්න එකමයි වායන විදිහ. ඒ කියන්නේ ඔය කතාව තියෙන්නේ නොදන්න කමට කියන එකනේ කියන්න
තියෙන්නේ.
කවුද නොදන්නේ මොකක්ද නොදන්නේ ඒවට ගලපන්න නෙමෙයි. ඊතර වීම අරය දන්න වචන වලින් කියනවා. දැන් පේනවද මේ දහම දේශනා කරන එක බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාවක් කියලා. කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. පෙර වීම කොහොමද මේ වචන වලින් විස්තර කරන්නේ? තේරෙනවද ඒක? කරන්නම බැරි වැඩක් කියලා. මේ දහම දේශනා කරන එකම කරන්නම බැරි වැඩක්.
ශ්‍රාවකයෙක් වුණස් ධර්ම දේශනා කරන එක ලොකු විශ්වකර්ම වැඩක් වගේ හිතෙනවා. දැන් අපි අවුරුදු 7ක් විතර ධර්මය අහලා අහලා දැන්නේ ටිකක් තේරෙන්නේ. දැන් සාමින්වහන්සේගෙන් බණ අහලා දැන්නේ ටිකක් තේරෙන්නේ. එතකොට දැන් ඉස්සරහ අහද්දි තේරිලාම නැහැනේ අපි තේරිලා කියලා හිතුවට.
ඔව්. ගන්න ඒකයි. දැන් බලන්න දහම අහන හැටිවත් අඩු ගානේ තේරෙනව නේද ටිකක්. අනුගත වෙන්න කියන වචනේ. ඔක ඉන්න ඕන තමන් මේක තව කාට හරි කියා දෙනවනම් කොහොමද කියා දෙ? මිරිංගුව පැත්තේ ඉඳන් ඇවිල්ලා මේගොල්ලෝ මේ වතුර ගැන කතා කරනවා කියන එකේ වැරද්ද දැන් කියා දෙන්නවා. ඕක වැරදි ඕක වැරදි කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහනේ. කොහොමද ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ? ඒක වැරදි කියන එකත් ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්න එකෙන්ම අර අර මාළුවා ගොඩවීම ගැන හිතනවා වගේ දාගන්නවනේ. දැන් ඔන්නෝක නොවන විදිහට මෙයාව කොහොමද එයාගේ මානසිකත්වෙ ගේන්නේ? ප්‍රඥාව ටික ටික අර දස කතා වලින් ටික ටික දහම අහන පැත්තට ගේන්නේ කොහොමද? ඇතුළට ගන්න. දැන් ඒ බලන්න මේ ඒක කොහොමද පුරුදු කරන්නේ? ඈ ඒක දැන් තමන් තව කෙනෙකුට මේක කියන්නේ කොහොමද කියලා හිතන්න. එතකොට තමයි මේකේ දුෂ්කරභාවය පේන්නේ. හරි. එතකොට බලන්න දැන් අමිත මහත්තයා දැන් කිව්වේ අවුරුදු 7ක් විතර අපි දහම ඇහුවා. මේ අවුරුදු 7ේම අපිට ඔය දැක්මට එන්න පුළුවන් වුණාද? මේ කියන කෙනා කියන්න හදන්නේ මේකයි කියන එක. දැන් නම් පොඩ්ඩක් හිතා යන්න පුළුවන් නේ.
දැන් පහල බාලාංශෙන් මට හිතෙනවා ඉහළ බාලාංශිට කියලා. තාම බාලාංශි තමයි. මට පහල බාලාංශෙන් ඉහළ
බා. අර යුනිවර්සිටි එකට ඇතුළු වුණා වගේ. තාම ඉගෙනගෙන නෑ. මේ කියන්නේ නිකන් මේක වැඩේට බහිල්ල පුළුවන් මට්ටමකට ඇවිල්ලා වගේ නේද? ඒක ලොකු දෙයක්.
මට හිතෙනවා දැන් يعني ට්‍රැක් එකට වැටුණා වගේ එකක්. මේ දැන් මම ඇත්තටම විවෘතව කතා කරන හින්දා සර් කියන්නේ දැන් අර මහත්තයා අහපු ප්‍රශ්නෙට මට මෙහෙම හිතෙනවා ඇත්තටම දැන් මං සර්ට කිව්වේ හැමතිස්සෙම මං ප්‍රායෝගිකත්වයෙන් යෙදිලා තමයි ඒ දිහා විමසන්නේ විමසීමක් යෙදි ධර්මයට කිසිම ගලපන්නේ නැහැ කොච්චර ධර්මය ඇහුවත් ඉතකොට මං සර්ට කියපු දේ සර් තේරුම් ගත්ත විදිහයි මේක අහගෙන හිටියේ එතුමා තේරුම් ගත්ත විදිහයි හාත්පස වෙනස් ඒක ඇත්තටම එහෙම වෙන්නේ මෙන්න දැන් ප්‍රායෝගිකත්වයෙන් බලන්න මෙන්න මෙහෙම එකක් කියලා කිස තම තමන්ටම මේ දැන් තමන් ධර්මෙ ඇත්තටම මේ දැන් තමන් මේක ප්‍රායෝගිකත්වයෙන් විමසනවා කියලා විමසලා අන්තිමට ධර්ම කරුණකින් වහගන්න එකද වෙන්නේ එහෙම නැත්තම් ඇත්තටම විමසලා විමසලා ගත්ත අවබෝධයක් තුලින් මේ යෙදෙන යෙදීම විනිවිද දකින්නවද ඒ දැකීම තුල නොයෙදෙනවද කියලා දැනුවත් වුණා නම් දැනුවත් වීමම නොයෙදේ කියන දැනගත්තා නම් කුමන හෝ කරුණක් ඒකට කියන්න වෙන්නේ නොයෙදේ වගේනේ ප්‍රායෝගිකත්වෙදි ඉතකොට ඒක මෙෂර් කරන්න පුළුවන් විදිහක් තමයි මේක ධර්ම දැනුමකින් දාලා වහනවද එහෙම නැත්නම් කල්පනාව වෙනස් වීම හින්දා මේක වුණාද එහෙම නැත්නම් යෙදෙන යෙදීම තුලට අර අවබෝධය තුලින් බැලීම තුලින් විනවිද දැකීම තුලින් නොයදුනාද කියලා වගේ එක අන්න ඒ කරුණෙන් තමයි මට හිතෙන්නේ චුට්ට ඉස්සරහ සල්ලුනා වගේ කියලා එහෙම සතේරුවන් සරණයි සමාවෙන්න
මේ මේ හැමෙන්ම ගන්නේ ඔන්න දැන් අපි දහම් කරුණක් ඇහෙනකොට කොහොමද මේක අහන්න ඕනේ දැන් අර බුදුහාමුදුරුවෝ කියන්නේ කිව්වට ඇහෙන්නේ නැහැ කියන තත්ත්වනේ අපි ඉතින් ඉන්නේ සාමාන්‍ය දැන් අන්න ඒක පොඩ්ඩක් වෙනස් කර ගැනීම හැකියාව අපිට තියනා නේ අනතන ඔතන් තමයි වැදගත්කම හරි ඒ ඒ ඒ වැදගත්කම ඒක දකින්නවා කියන්නේ මං හිතන්නේ අර දර්ශන කෝටි වෙනස් වීමක් ඔන්න ඔතෙන්ට එන්න තමයි මේ දහම පුළුවන් තරම් අහන්න ඕන විමසන්න ඕන ඔය හිතක්ෂණය කියන එක මං හිතන්නේ ඔන්න ඔතනයි තියෙන්නේ දැන් අපිට දහම අහන්න සුදුසුකම අපි හදාගත්තා ඒක ආවනම් ඉතින් ඕන දහම් කරුණක් අහගෙන ඉන්න විතරනේ තියෙන්නේ. අපට ඒ ඕන බුදුහාමුදුරුවෝ කියපු ඕන තැනක තියෙන්නේ මේ විතර වීම. ඔය ඔය නුවණත් යෙදුනත් ඔය මේ ඒ අනුගත වීම ඇරෙන්න වෙන තැනකට යන්න බෑ. හැබැයි ඔය අනුගත වීම කියන්නේ මොකක්ද කියලා අපිට වචනෙන් කියන්න බෑ තේරෙන්නේ නැහැ. දැන් ඒක මං හිතන්නේ මේ යම් කිසි අදහසක් අපිට තියනා නේද ඉස්සර නා උත්තිවත් මොනවා කියනවද මන් දන්නේ කිය කියන්නේ හිතෙන්නේ මේ අනුගත වෙලා නෙමෙයිද දහම මේ අවංක බවෙන් නෙමෙයිද දහම
දැන් අර ඇත්තටම ආ ඒ වගේම දන්නවනේ සාමී මේ බුදුහාමුදුරු එතකොට දැන් ඇත්තටම කිව්වොත් දැන් ඔය අපි ඇහැ රූප චක්කු විඥානය කියන්නේ ඒ වගේම තමයි නේද
ඔව් අන්නයි ඒකෙන් තමයි මම පටන් ගත්තේ ඇහැ රූප චක්කු විඥානේ නේද ඇහැ නොවිදී තියෙන්න ඕන රූප ආපස්සේ වෙන්න ඕන ඈ සජ්ජෝ සමන්නාරු වෙන්න ඕන ඒකට තමයි විඥානම් පාතු බව
දැන් මේ ඒ කාලේ ಭಾರತයේ කට්ටිය ඕකමනේ කිය ඔය ඔය හිටියේ ඒකින් තමයි ඒව ගන්න
ඇත්තේ. ಭಾರತයේ කට්ටියට යන්න ඕනේ අපි හිටියේ මොකේද? ඕක ඇහෙනකොට තාමත් ඒකද දන්නේ නැහැ. ඇහැගෙන මොකක් හරි අදහසක් එනවනම් මේ කියන එක ඇහිද? අදහසක් එනවනම් මේ කියන එක ඇහිද? නේද? අනේ කියන්නේ මේ කල්ප අදහසවල ගැලපුණොත් මේ කියන එක ඇහිද?
මාර විමුක්තිකාමීන්ගේ සමාජයන් ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට එක එක මේ මේ කට්ටියට කියන බනවල හුඟක් ඇහැ නිත්‍යද අනිත්‍යද කිය කිය අහනවනේ. එතකොට ඒ ඉන්නේ ඔය වගේ එකක් තමයි වෙන්න ඇති කියලා තමයි හිතෙන්නේ නේ.
දැන් තමයි අපිට ඒ ප්‍රශ්නේවත්
තේරෙන්නේ.
අනිත්‍යයි කියන උත්තරේ දෙන්න කොච්චර දැක්මකට එන්න ඕනද? හැ ගැන කිසිම අදහසක් තිබුණොත් අනිත්‍යයි කියන්න පුළුවන්ද? කිසිම ගැළපීමක් තිබුණොත්. ඇහැ කියන්නේ මේ වගේ දෙයක් කියලා ගැළපුණොත් අනිත්‍යද? නෑනේ නේ. තේරෙනවනේ නේ.
තේරුම් ගන්න දැන් මේක නිකන් අවුරුදු 10කට පමණකට ඉස්සෙල්ලකත් 2010 ඉතසට මතකයිනි. මේ ඕක ඇත්තටම ඉතින් ඇහුන්නේ නැහැ මොකුත්.
ඔව්.
දැන් සම්පූර්ණයෙන්.
ඒක තමයි මම මේ ගිය හතියේද කොහෙද කිව්වේ කවුද කියනකොට මගේ ඔය සූත්‍රය ඔය ටික කියලා තියෙනවා කියලා දැන් මට ආයේ ඇත්තටම කියවලා බලන්න ඕන මොනවද කිව්වේ කියලා. මහාතිවදවද හත්වෙනි පොතද කොහෙද? අර තාම කියවන්න බැරි වුණා. ඒ බලන කීප දෙනෙක් කිව්වා මේක කියලා තියෙනවා කියලා. මම දන්නේ නැහැ ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න කිව්වද නැද්ද කියන එක. අපි ආයේ බලන්නේ නැහැ. හැබැයි ඉතින් අපි බුද්ධ වචනේ කතා කළා නම් ඕක තමයි කියලා කතා වුණාද නැද්ද කියන එක ඒක බලන කෙනා අහන කෙනාගේ වැඩනේ. දැන් මේ දර්ශනේ නැතුව කොහොමද බුදු කෙනෙක් කිව්වේ මේකයි කියලා කියන්නේ? තේරුණා. ඔව්. يعني අපිට මොකක් හරි විදිහකට ගැළපිලාමනේ අපි යෝක කියන්නේ. කලපුණ එකේ වැරද්ද නම් මේ කියා දෙන්නේ. කියන සංඥාවට සංඥා එකේ වැරද්ද නම් මේ කියා දෙන්නේ නේද? සංඥාවේ මිරිඟු බව නම් මේ කියා දෙන්නේ. සංඥාවේ මිරිඟු බව කියලාවත් කියන්න බැරි. මිරිඟුවේ මිරිඟු බවින් සංඥාව දකින හැටි කියා දෙනවනේ. අර දැන් මං හිතන්නේ අර මිරිඟු බවෙන් වතුර කියන ඒ උපමාව ගොඩක් උදව් වෙන්නේ නැති නේ. උදව් කරගන්න පුළුවන්. ඒ පැත්තෙන් ආවනම් වතුර ගැන කතාවක් තියෙනවද? ඔච්චර නේද?
ඒක සද වචන වලින් කියන්න බැරි දෙයක්ම තමයි. ඒකම තමයි ප්‍රඥාව කියන්නේ. දැන් ඔක වචන වලින් කියන්න බැරි කොහොම හරි කියන්න හයි කරලා
ඕන. ඒක තමයි බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව කියන එක නිකන් අදලා අදහස් කර ගන්නවා නේද? කියන්නත් බැ කියන්නත් ඕන. කොහොමද කරන්නේ? يعني අපි දන්න ටිකෙන් කියන්නත් ඕන. දන්න ටික නෙවෙයි නේ. අර ලුණු කාලා නැට ලුණු රස කියා දෙන්න ඕන. හැබැයි එයා දන්න එකක්වත් නෙවෙයි. අත්දැකලම නැති එකක් ගැන කියන්න ඕන. හැබැයි අත්දැකීම දෙන්න මේකයි අමාරු වෙන්නේ. අත්දැකලම නැති එකකින් නැති එකක් ගැන අත්දැකපු දේවල් වලින් කියන්න ඕන. අත්දැකීම දෙන්න ඕන. ඒ අත්දැකීම දෙනවා කියන එක තමයි කරගන්න වෙන්නේ. අපි කොහොම කිව්වත් එයා දාගන්නේ අත්දැකීම් වලට. ගොඩබීම ගැන කොහොම කිව්වත් මාළුක ධර්ණ එකකට ගලපන තාක් ගොඩබීම ගැන අදහසක්වත් දෙන්න පුළුවන්. ඒකෙන් යාටම නුවණක් එන්න ඕන. මම මේ මට හිතා ගන්නවත් බැරි නොදන්න දෙයක් ගැනයි මේ කියන්නේ කියලා. එකත් මුලින් දෙයක් කියලා හිතුවට දෙයක් කියලා කරුණම ඉක්මවා යන හැටිනේ කියන්නේ. ඒ කියන්නේ දෙයක් කියන්නේ අපි දන්න ටිකනේ. කියන දෙයක් කියන කතාවෙම වැරද්ද නෙමෙයි කියලා දෙතර වීම. අලුතෙන් යමක් ලැබීම නෙමෙයි. දන්න ටිකෙන් එතර වීම. දන්න ටික කිව්වහන් නොදන්න ටිකත් ආයිති. දන්න නොදන්න ලෝකෙන් එතර වීම. ලෝකෙන් එතර වීම කියනකොට ලෝකයේ යෙදෙන්නම බෑ. අදාළව නැහැ. දැන් කියවිල්ලක් විතරයි. කියවිල්ලක් විතරයි. නේද? මම හිතන්නේ දැන් අපි සාකච්ඡා වල අඩු ගානේ කීප දෙනෙක් හරි යන අය ඔය දර්ශනේ යම්පන් අල්ලන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා කියලා. ඒකයි ඉතින් වටිනම දේ. අනිත් නිකන් ඔය අහගෙන ඉන්න හරි කතා කරන හරි ඉතින් අපිට වැඩක් නැහැ. හැබැයි අද මේ බුදු කෙනෙක් පෙන්වන්නේ කියන පැත්ත හොයන්න පටන් ගන්න තැනට එන්න පුළුවන් නම් නේද? එනවාද අර සෝවන් වෙනවා කියන එක නියපොත්තට ගත්ත බස් ටිකයි මහ පොළවේ පත්තරටයි කම්පයා කරන එක වැරදි වෙන්න බෑනේ
නේ.
හම කහන්න සුදුසු කව ලබන්න ඒ උපමාවත් මදි වගේ නේ.
ඒකවත් මදි. අනික සර් දැන් ඕක මේ මිනිසුන්ට හිතෙන්නේ නැහනේ, කැමතිත් නැහැ, හිතෙන්නේ නැහැ. ඒකේ ගොඩේ ගොඩක් කට්ටි ඉන්නේ ඉතුරත් කරගන්න.
ඔව් මිනිස්සු ගැන නෙමෙයි අපි ගැන කියන්න තියෙන්නේ
ඕකනේ.
අවුරුදු ගානක් හොයනවා හොයනවා ධර්ම කතා කරනවානේ. ඔය ඔය කතාව නිකන්වත් අපිට දැනිලා තියෙනවද මේ බුදු කෙනෙක් කියන්නේ මේ වගේ එකක් කියලා? ඒක නෙමෙයි තාමත් අපි කතා කරන්නේ.
තේරුන්නේ නැහැ කියලා තේරුම් ගන්නත් අවුරුදු 7ක් ගියා සර්. දැන් අපි ලෝකයේ තුල තියෙන දේවල් ටක් ගාලා ඉගෙන ගන්නවානේ. නමුත් දැන් මේක තේරෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නත් මට 7 අවුරුද්දක් ගියා. ඇත්තටම සර් මං අප්‍රතිහත ධෛර්යයක් මේකට දැම්මා තනියම. මේ ඒ කියන්නේ අසාමාන්‍ය කැපකිරීමක් මං කරා. සති ගණන් නිවාඩු දාලා ඒ කියන්නේ 24 විතරයි ඒ කෑම බීම එකතු කරගෙන දවසෙම කල්පනා කරා. සමහර දාට සර් මං පුටුවෙන් විමටත් බැහැලා කල්පනා කරා ඒ තරම්. ඒ කියන්නේ මෝඩකම හින්දා තමයි ඒක තේරුම් නැත්තේ. එතකොට සර් මට හිතෙනවා මේ අපි තාම කොච්චර ඒ කියන්නේ නුවණ කියන එක අර නිකන් කලාමැදිරි එළියක් වගේ. ඒ කියන්නේ තාම මුලනේ. දැන් සර් මට හිතෙනවා ඒ කියන්නේ දැන් මේක දැන් කියවිල්ලක් කියලා මතක් ඒ කියන්නේ දැන් ඒකට හිත යොමු වෙද්දිම නිකන් ලැජ්ජාසහගත බවක් හිතෙනවානේ. දැන් මම මේ සර්ට කතා කරන කතා කිරිල්ලත් ඒ වගේ නිකන් ලැජ්ජාසහගත හිතෙනවානේ මේ යෙදෙන යෙදීම අනුව. ඉතකොට සර් තව ඒ කියන්නේ බයක් එනවා. ඒ බය මට තියෙනවා කොහොමත්. මට කලකිරීමකුත් එනවා. එක දිගට කරද්දි මට කලකිරීමකුත් එනවා. ඒ ඒ ඒ දෝෂ තියෙනවා. ඒ කියන්නේ මම ඒකට දෝෂ කියන වචනේ දන්නේ නැහැ පාවිච්චි කිරීම සුදුසුද කියලා. එතකොට මට තියෙන්නේ දැන් තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. එක ප්‍රශ්නයක් සර් මට මට දැනුවත් වෙද්දිම ඒ කියන්නේ මේ හිත විසිරෙන ගතියක් තියනවා. අනිත් එක මේක හැමතිස්සෙම මේ මැනීම වෙනවනේ, මේ රැවටීමම වෙනවනේ. රැවටීමම වෙනවා, වෙන බව දැක දැක ගිලිහෙනවා. ගිලිහෙන්නේ සිහිය. ඒතකොට මට තියෙන ප්‍රශ්න දෙකයි, සිහිය ගිලිහීම කියන එකයි මේක වෙනවනේ. අන්න ඒ ප්‍රශ්න දෙක මට තියෙන්නේ. ඒ දෙක හින්න මට කලකිරීමක් එනවා. ඉතකොට මට ඒතන තනියම ඉන්න බැරි හින්න මම ලෝකෙට අයිති වැඩක් කරාට මගේ යටි හිතේ ඉන ෆෝස් එකක් තියෙනවා. බයත් එක්ක, බයකුත් කලකිරීමකුත් එක්ක. හැබැයි ලෝකෙට අයිති වැඩකට මං ආයේ ගියොත් ඒක සම්පූර්ණ අමතක වෙලා ලෝකෙට අයිති විදිහට යනවා. හැබැයි ඇතුළෙන් ට්‍රිගරින් පොයින්ට් එකක් තියෙනවා. එහෙම හෙපුත් වෙනවා සර්. ඉතින් මට හිතෙනවා මට තාම සිහිර පිළිසර අවශ්‍යයි කියලා. මොකද මං මට
අපි මේ දහම තේරුම් ගන්නවා කියන්නේ අපිට තේරෙනවා කල්යාණ මිත්‍ර ඇසුර කියන එකේ වටිනකම. ඇයි අපි කොහොමද කළත් දහම මේකයි කියලා මොකක් හරි මේ ගැළපීමකනේ ඉඳලා තියෙන්නේ. තාමත් ඒකට යන ගතිය දැන්නම් චුට්ටක් හරි නිකන් අදහසක් එනවා ඇති කල්පනේ. ඒ වැරද්දයි මේ කියන්නේ. පොඩ්ඩක් හරි ගැලපුවොත් දැන් එකත් ඉතින් ගැලපීමක් තමයි. දැන් උනාට අර නිකන් දහම මේකයි කියන්නේ පෙන්නන්නේ මේකයි කියන අදහස මම හිතන්නේ අඩු ගානේ නම් එතෙන්ට එනවා කියන්නේ වරදින් නෑ නේ. දෙන්න ඕකයි එන්න ඕන කියන එක. ඒකයි කිව්වේ දැන් අපේ දහම් සාකච්ඡාවල එන්න හැකියාවනේ දැන් එකේ. ඉතින් මට මතකයි ඔබතුමිය ඒ දවස්වල ප්‍රශ්න අහපු හැටි අහන ප්‍රශ්න ඇත්තටම අපි හැමෝටම උදව් වුණා. මේ වගේ ප්‍රශ්න අනිත් අයට අහන්න බෑ. ඉතින් ඒ අනන්දසියන්තු හරි තහවුරු කවුරු හරි කියනකොට අහන්න 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 කියාව ඒ අපේ මට්ටමටනේ අහන්නේ. මේ අනිත් අහන අයට ඒ මට්ටමෙන් අහන්නත් බෑ. මේ කතා කරන්නේ මේ අද තියෙන දැක්ම නෙමෙයි. බෞද්ධයෝ කියන අය මේ මට්ටමේ. ඒකට ඒ ප්‍රශ්න කිරීමේ විමසීමේ හැකියාව නේද මේ උඩට උඩට දිනු වෙවි එන්නේ. එකයි ඒ ප්‍රශ්න අහන්න. බණ අහන්න විමසා නේද? සුසුසා පටිපුච්චා සීමේදී අපේ දර්ශනය තියනවා කියන එක නෙමෙයි, දර්ශනයට එන්න උදව් වෙන කිමසෙ. අපිට ඒ දැන් සමහර වෙලාවට ඒ අහන ප්‍රශ්නවත් අපිට තේරෙන්නේ නැහැ. මොනවාට ඒක කිසි දෙයක් කිසි සාකච්ඡාවේ අහගෙන ඉන්නවා ඒවා නැවත නැවත අහනවා. ඒ ඇසීම් වල ප්‍රතිඵලයක් නේ අපිට දැන් දැන් සමහර විට මේ ඒවා අහනකොට මේ ඇහුවේ මොනවද කියලාත් හිතෙයි. හැබැයි ඒවයි ලොකු ගැඹුරක් තියෙන. සාමාන්‍ය ලෝකයා හිතන විදිහේදී ඔය ප්‍රශ්න එනවනේ. ප්‍රශ්න ආවෙ නෑ කියන නිකන්වත් අහලා. හරි. ඒකත් එක්ක බලන්න ඒ දැනුත් කරන්නේ අපි ඉතින් ප්‍රශ්න අහන එක. ඒ ප්‍රශ්න ඇහුවේ නැත්නම් මේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. දැන් සුමිද මහත්තයා දැන් ඒ අහපු ගිය අහපු ප්‍රශ්නේ අපිට ඕක මහා ගැඹුරු ප්‍රශ්නයක් ඇත්තට. දහම හොයන අර උඩින් දහම දන්න අපි ඒ කාලේ දහම දන්නවා කියලා හිතාගෙන ඉන්න මට්ටමේ ඉන්න අයට මේ මොකද්ද මේ අහන්නේ? මං දෙන උත්තරේ මේ මොනවද මේ කතා කරන්නේ? ජර දහමක් තියදී මේ ගොල්ලෝ මොනවද මේ කතා කරන්නේ වගේ දිහිතේ. දැන් උනත් මේ සාකච්ඡාව පවා ඇහුවොත් කීයෙන් කී දෙනාටද මේවා තේරෙන්නේ නේද? මට්ටමේ විතරයි මේවා කතා කරන්න පුළුවන්. ඒ සාකච්ඡා යන්න පුළුවන්. ඉතින් මං කිව්වේ දැන් අපිට පුළුවන්කම තියෙනවා මං හිතන්නේ අර සුන්‍යත සූත්‍රය වගේ ඒවා නැත්නම් උද්දේශ විභංග වගේ ඒවා දැන් කතා කරන්නවත් අද ගානේ පුළුවන්කමක් තියෙනවා. ඒ දැක්කේම කොහොමද ඒ කියන්නේ මෙන්න මේ දර්ශන කෝණය වෙනස් වීම එක්ක මේ හැම එකේම පෙන්නන්නේ මේක. ඒක අපි ඒ කියන්නේ දහමට අනුගත වෙලා අහන්න පුළුවන්කම කියන එකයි එන්න ඕන. එතකොට ඒ මට්ටමේ ඇත්ත එක්ක අපිට ඉතින් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. නිකන් අර ඉන්න පිරිසක් එක්ක මේක කතා කරලාට ඔබ වෙන ගොඩක් කියවිල්ලක් විතරනේ. ඔයගොල්ලෝ වැඩක් වෙනවද නැද්ද කියන එක කොහොමද තමයි. ඒකෙන් මං කියන්නේ ඒ පැත්තම විතරක් නෙමෙයි. ඒ කියන්නේ මමත් ඕක කතා කරන්න සුදුසුද? දැන් අර ඒ ඌලසංඥාත එක කතා කරමු කිව්වට ඒ මම ඒක කතා කරන්න සුදුසු මට්ටමක හිටියේ නැහැ. එන අපිට කතා කරන්න සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. දැන් නම් ටිකක් මං හිතනවා අපිට ඒක කියලා කතා කරන්න පුළුවන් කියලා ඒ අදහස අඩු ගානේ මෙන්න මේ විදිහටයි මේක බලන්න ඕන කියලාවත් අපිට හිතෙනවනේ නේ. ඕක නැතුව ඔය සූත්‍රයක් විස්තර කරාට වැඩක් තියෙනවද? හැබැයි දැන් පුළුවන්. කියලා මට හිතෙනවා. ඉතින් මං තාම ඒක කියවුවට මං සූත්‍රය කියවෙවත් නෑ තාම. ඉතින් අර බොහොම පින් උපදේශ විභංගේ කොහොම හරි මං ඉදා කතා කරන්න ඕන හින්දා ඒ වෙලාවේ කියෙව්වනේ. ඒකෙන් ආපු අදහසක් මං හිතනවා අපිට හරි වටිනවා කියලා. ඥාතා පටිසම්පද ධර්ම කියන ඒවා නිකන් කෙනෙකුට يعني කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ඒක අදහසකට නිකන් පොඩ්ඩක් කිට්ටු වෙන්නවත් පුළුවන්. يعني අපි ඥාතාවෙත් අපි දන්න එකට ගලපන්නනේ හදන්න. එහෙන් බලන තාක් කල් වැඩක් තියෙනවා. නේද? බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ඊතර වෙන ධමයි කියන අදහස ගන්න. මම හිතනවා දැන් අපි ඔබලෝගේ කීප දෙනෙකුට ඒ යාව තියෙනවා දහම හොයන්න විමසන්. ඒකට තමයි අපිට තේරෙන්නේ මේ දහමේ අගය, කල්යාණ මිත්‍රයාගේ අගය තියෙනවා වගේ. පොඩ්ඩක් දැන් මේක දිහා බලන්න අර ඇහක් පහළ වෙනවා වගේ වැඩක් ඉතින්. ඒවා වීමි ඉවර වෙන එක ගැන හිතන්නවත් ඕනේ නැහැ. මෙතෙන්ට එන එක කොච්චර අමාරු දෙයක්ද කියන එක දකිනකොට. දේසි වැඩක් නෙමෙයි. බයි. තෙරුවන් සරණයි. ඉතින් සුනිල් මහත්තයත් අතාරි නැහැ කයිනේ අපි ඒ දවස්වල ඉඳන් හොකු හැටිනේ.
එහෙමයි කොබ්බල ගේමාත්‍ය.
ඔව්. ඒ අතීත එක්ක බලනකොට ඉතින් අපි දැනගෙන හිටියේ මොනවදනේ?
එහෙමයි.
ඒ කාලේ හිතන් හිටියේ එහෙම නෙමෙයිනේ. අනිත් අය එක්ක බලනකොට අපි කොච්චර දහම දන්නවදනේ? ඒවා එක්කනේ මේ ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් හැබැයි ඒකෙන් යම් කිසි සතුටු වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නේද?
එහෙනම් ඒ වගේම කොග්ගලගේ මහත්ය දැන් මේ එකම දැන් කජ්ජනීය සූත්‍රයත් 10-15 ගමනකට වැඩිය බලලා තියෙනවනේ. ඒ වුණාට බලන්න බලන්න ගැටලු වැඩි.
අන්න ඒක ඉතින් ගැටලු එන්න කියන එකනේ හොඳ වෙන්නේ.
ඔව් ඒක තමයි මා කිව්වේ.
ඉතින් ඒක කියන්නේ හොඳ දැන් පේනවද? ඇලු එන තරමට නේ හොඳ දහම ඇහෙන්නේ. නොදන්න කමමයි දහම ඇහෙන සුදුසුකම කියලා පේනව නේද?
ඒක තමයි.
මේක මන් දන්නවද හරිද කියලා ගලපගන්නනේ ප්‍රශ්න ටික ඇහුවේ. දැන් නිකන් දැන් ඊතර වෙන දර්ශනේ මතු කිරීම විතරට එකම අදහස්. දුකෙනෙක් පෙන්නන්නේ මොකක්ද? ඔච්චරයි. පිට මේ වචනයක තේරුමක් දැනගන්න ඕනද දැන්? නේද? ඒවයි දැන් මේක තමයි ඒ වචන දෙකෙන් අපව ගෙනියන්නේ කොතනටද? විතර වෙයි. එහෙනම් කජනීය සූත්‍රෙත් බලන්න ඕන දැන්. ඔය මාසයක් අවුරුද්දක් කතා කළත් දැන් තාමයි ඉතින් ඒ අදහස කතා කරලා එකෙන හැමදාම කියනකොට අලුත් දෙයක් මතුවෙtti. දැන් දැන් ඔබතුමා අර ප්‍රශ්නේ එදා හුවනම් මට ওই උත්තරේ දෙන්නත් බැහැ. ගිය සතියේ දීපු උත්තරේ ඒ උත්තරේ දුන්නත් ඔයාට තේරෙන්නෙත් නැහැ මට තේරෙන්නෙත් නැහැ නේ.
එහෙමයි.
කියනකොට ඊට වඩා වෙනස්නේ අපි කතා කරන විදිහ. හැබැයි ඒ කියනකොට අපිට අදහස තේරෙනවා. එතකොට දැන් ඕකත් එක්ක දැන් දැන් ආහත්තිපදවපම සූත්‍රේ ධනමදස්සේ හාමුදුරුවෝ වෙන්නනකොට මේ ඇහැ නොබිඳී පවතින තියෙනකොට දැන් ඒකේ ලෝකෙට අයිතිපත්තයි ලෝකෝත්තර දර්ශනය කියන දෙකක් කියන එක කිව්වට අපිට තේරෙන්නේ නැහැනේ. මම හිතනවා එහෙම කියන්නේ නැතුව කොහොම මේක කියන්නද වෙන වෙන විදිහකට කියා දෙන්න බෑනේ. දැන් හැබැයි දැන් මං කියනකොට දැන් ඔයාලන්ට ඔය අසංකප් මහත්තයත් එක්ක ඉතින් මේ මේ ලොකු වෙනසක් තියෙනවානේ මේ කියනකොටනේ. මම හිතන්නේ අර මිරිඟුවේ උපමාව ගොඩක් ගව් වෙන්න ඇති දැන් අපි ඒ පැත්තෙන් එන කෙනාගේ මානසිකත්වය කියන එක. ඒ කියන්නේ නිරෝධේ ඥානය කියන එකත් එක්ක මේ මේ කියන්නේ එතනින්ම පේනවනේ සතර ඥානය එක්ක දකින්න එක මේ අපි කතා කරන මට්ටම නෙවෙයිනේ කියන්නේ. අර වෙන දර්ශනය විතරයි. ඒකට එතන ඉතින් අර සංඥාව මිරිඟුව රූපේ පෙන පින්ද ඕන උපමාවක් ඉතින් හරිනේ මේ කොහොම කියන්නද එච්චරයි අහන්න තියෙන්නේ. යන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි කියන එකත් අනිත් පැත්තට පේනවනේ.
ડોક્ટર සවාරින්න ડોક્ટર එතන ડોક્ટર දැන් ඔය කෙසෙල් මේ සංස්කාර කෙසෙල් පතුරු විදියට උපමා කරපු එක මේ අනිත් මේ උපමාවට වඩා පොඩි වෙනසක් තියෙනව නේද ડોક્ટર සවාරින්න.
මේ පොඩි වෙනසක් හරි අපිට පේන්නේ අපේ අර්ථයට ගලපන නිසා. ආම මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ වගේ පැත්තක් නේ කියන පැත්ත මේ පේන්නේ නැහැ නේ
ડોક્ટર සමාවෙන්න ડોક્ટર දැන් එතකොට ડોક્ટર මේ සංස්කාර කෙසෙල් පතුරු විදිය ડોક્ટર උපමා කරේ ඇයි ડોક્ટર
ඇයි දැන් මිරිඟුව වතුර වතුර මිරිඟුවට උපමා කළේ ඇයි කියන එක හෙව්වා වගේ හොයන්න. සංඥාව මිරිඟුවට උපමා කළේ ඇයි? තව තව හොයන්න තව විමසන්න කියන එක තමයි. ඔබතුමා කියන එක හරි. දැන් ඔය උපමා පහ ගත්තොත් උපමා පහේ වෙනසක් තියෙනවා. ඉතින් ಜಾති පහක්.
ඔව් ડોක්ටර්.
ඇයි වේදනාවට දිය බුබුල ගත්තේ? ඇයි වේදනාවට මේ මේ ඉතින් ඒකට කියන්න තිබුණානේ ඕක පේන ගොඩක් කිය.
කෙසෙල් පතුරු වගේ. කෙසෙල් පතුරු කියලා කියන්න පොයින්ට් එක.
පුළුවන්. හරි. හරි. අන්නවම ප්‍රශ්න කරන්න. එහම මේ ප්‍රශ්න කරන එක තමයි හොඳ. හරි.
හොඳයි ડોක්ටර්.
හොඳයි. ඒවා තව තව ගැඹුරට තේරෙන්නේ මේ දහම හොය හොයා ඒ විමසන එකත් එක්ක. හරි තේරුණා නේද?
ඔඩුක්ට එතන පොඩි අදහසක් ආවා. ඒ කියන්නේ මේ අපි දැන් අපේ අදහසට ගලපන්නමනේ හදන්නේ ડોක්ටර්. ඒකයි මෙතන ගැටලු.
අන්න හරි. දැන් ඔයාගේ කෙසෙල් පතුරු ටිකටත් ගලපන්න හදන්න.
ඔය මගේ දිනන ડોක්ටර් හදාගත්ත සංස්කාර වගේ දැන් කෙසෙල් පතුරු වුණාම හරයක් නැහැ. එතකොට මේ නටුවක් නැහැ කියන එක මගේ ඇතුලේ තියෙනවා. එතකොට මම නිතරම බලන්නේ දැන් මේ සංස්කාර දැන් මගේ
අපි ඒකට ගලපන්නේ හදන්නේ.
ඔව් ඒකට ගලපන්නේ. මට හිතෙනවා එතකොට ඒක හරි කියලා. මොකද මගේ දිට්ඨියට ගැලපෙනවා ડોක්ටර්.
ඔව් අනේ හරි කියන එක ඉක්මවා යන දවසට මේ බුදුහාමුදුරුවෝ කියන අදහස ඇහි. අර මිරිඟුවේ දැන් අර පැත්තේ ඉඳන් ආපු කෙනා කියන එක දැන් අපි දන්න වතුරත් එක්ක ගලප ගලප අපි හිතනවා. ඔය කියන්නේ අර වතුර බොරුයි කියලා. අර පේන වතුර එහෙම එකක් නැහැ කියලා තමයි මෙයා. හැබැයි නේද?
ඔව් එතන ડોක්ටර් මේ අපිට හිතනවා දැන් ඒතුළ ඒ ගැලපිල්ල හරි කියලා.
ඔව් අපිට හිතෙනවා. ඒ උනාට එයා කියන්නේ ඒක නෙවි.
ඔව් ඒක හිතෙන්නේ කාටද? මට නේ ડોක්ටර්. ඒතර එතනමම ඉන්නවා.
ඔව් හරියට. ඉතින් ඒ බව අයින් වෙලාම අරයා කියන එක අනුගත වෙන්න ඕන නේද? අනුගත වෙනවා කියන එකේ අදහසයි ඔය දැන් ටික ටික තේරෙන්නේ.
ඒක තමයි ડોක්ටර්. එතකොට අපිට හිතන ડોක්ටර් එයා වැරදි එකක් කිව්වොත් එහෙම කියලා.
ඔව් අන්න හරි. එයාගේ වැරදි තමයි අපි කියන්නේ. මට කියන්නේ
එහෙම නැත්තම් අපිට අනුගත වෙන්න පුළුවන් කියලා සිතුවිල්ලක් එනවා. ඒකෙන්නේත් මට
අන්න හරි. දැන් ඒ දැන් අපේ අදහසකට ගලපන එක අයින් වුණාම තමයි ඇත්තටම කියන දේ මං කියන්නේ ඕක තමයි අපිට කරන්නම බැරි දේ කියලා. ඒක කවදා හරි ඕක වෙනකන් දැන් හොඳයි ඉතින් යන විදිය දැන්. දැන් ඔබතුමා වුණත් ඉස්සර තරම් තමන්ගේ එකට ගලප ගලප ප්‍රශ්න කර කර ඉන්නේ නේද?
නෑ නෝ. දැන් ඒක පොඩි කියලා මට හොඳ තේරෙනවා. ඒ මොඩක.
ඔව්. ඒක ඕක ක්‍රමක්‍රමයෙන් වෙන්නේ මේ ප්‍රශාන්.
ඔව්.
තව අපි දහම අහන්න ඕන විමසන්න ඕන කියන එක. ඔව්. ඒක ලොකු දියනවා. දහම තේරෙන එක නෙමෙයි. දහම අහන්න ඕන මෙහෙම නෙයි කියන එක තේරෙන එක තමයි මේ අපේ වෙන දියුණුව.
ඔව්.
කෙනෙක් වෙන්නන දහමට අනුගත වෙන්නේ කොහොමද?
ඒක එතකොට හරියටම මේක ડોක්ටර් ඇත්ත මගේ ඒක මගේ සංකල්පයක් දැන් හරියටම මේක අපි අහගත්තේ නැත්නම් ડોක්ටර් පොඩි දැන් කෝණේ වෙනස් වුණොත් දැන් හදට යනකොට ડોක්ටර් අඟහරු ලෝකේ තමයි නවතින්නේ. මෙතන මේ වෙනස් වෙන්නේ දශමයයි. නමුත්
හරි.
ඔව්. අනේ ඒ වගේ එකක් ඒක ඉඳන් තමයි මම ට්‍රයි කරන්නේ ડોක්ටර්.
දැන් ඈත තියෙන එකකට විදිනවා. ડોක්ටර් එකක් යවනවා. පොඩි මිලිමීටරෙන් කෝටියකින් පංගුවක් වෙනස් වුණත් හදට යයිද?
අනේ ඒකද?
ඉතින් මේ බුදුදහම කියන එක ඉතින් මේ පොඩ්ඩක් හරි තේරුම් ගත්තා කියලා හිතපු ගමන් ඔන්න එල්ලේ වැරදුනා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක. තේරුණාද?
ඔව් ડોක්ටර්.
මොකද බුදු කෙනෙක් ඉන්නන්නේ ඊතර වීම. ඊතර වීම කියන්නේ ලෝකෙට චුට්ටක්වත් ගාවන්න බෑ.
ඊට පස්සේ අපි අර සූත්‍ර වලටත් ගැලපෙනවා කියලා ડોක්ටර් ආයෙ හිත හදා ගන්නව නේද?
අපි ගලප ගන්නවා. හිත හදා ගන්නවා නේද? එන මම දන්නේ කියන්නත් ඕගොල්ලෝ නෙමෙයි මමයි දන්නේ කියලා ඔන්න තර්ක ගොඩ නේද? ඔය කියන එක වැරදි. දැන් අර කියන කෙනා වැරදි කියලා ඊළඟට ඔන්න තර්ක ගොඩ. හරි.
ඔව් ඒ කියන්නේ ඒ හැම ඒ සිද්ධි මාලාවේම සක්කාය දෙන විදිය මම ඒක අහුවෙන්නේ නැහැ ඒක නේ ડોක්ටර්. මමයි
දෙන එක අහුවෙන් සොකිය බව තමයි බව දැන් අපිට පේන්නේ නේ.
ඔව් ඒක පේන්නේ නැහැ.
ඔව් දුහම් පෙන්න්නේ අස්වලෝමෙන් ඈත තියෙන අස්වලෝමයක් දෙපළු වෙන්න විදින එක ලේසි. මේ සක්කාය දකි දැන් ඊට වඩා අමාරුයි කියලා ඇයි ඒ උපමාව ගන්නෙ නේද? දැන් අපිට කෙස් ගහකින් ඈත තියෙන කෙස් ගහකට විදින්න තියවක පේන්නේවත් නැහැ.
ඔව්.
ඔව්. නැහැ ටිකක් අඩි 10ක් දුර තියෙන කෙස් ගහ ගලකින්වත් ගහන්න පුළුවන්. පේන්නේවත් නැහැ නේද? දැන් මම හිතන්නේ ඉදිකට්ටකට නූල දාන එක, ඒ ඉදිකට්ටේ සිදුරටත් වඩා පොඩි නේ කෙස් ගහක් කියන්නේ.
ඔව්.
ඈත තියලා. ඕකට විදිනවා කියන්නේ මේ කරන්නම බැරිද යන්නේ?
ඔව්. ඒකට
සක්කාය විදිහට දකින්න එක ඊටත් වඩා දුෂ්කරයි කියලා බුදුහාමුදුරුවෝ
කියනවා. එතන ડોක්ටර් සමාවෙන්නේ එතන දැන් මේ උපමාවේ මේ දැන් අර කියනනේ ડોක්ටර් දැන් අර දැන් විදුලි ආලෝකයක් කොටනකල් ඉන්නත් ඕනේ. අපි ඊතලයේ විදගෙන ලෑස්ති වෙලා ඉන්නත් ඕනේ. දැන් හැබැයි ඉලක්කේ පේන්නේ නැහැ. මොකද අන්ධකාරය තියෙන්නේ. අද එතකොට දැන් ඊතර මේ අදහස් කරන්නේ ડોක්ටර් දැන් අපේ මේ සුතය. ඒ කියන්නේ අපේ මේ හරියටම මේක දැනගෙන අපි අර සූදානමින් ඉන්න ඕනේ වගේ එකක්ද දැන්? දැන් කොයි වෙලාවෙ මේ විදුලිය කොටයිද කියලා අපි දන්නේ නැහැ ડોක්ටර්. මම නිකන් මේ මට මේ තේරෙන විදිහට කියන්නේ. එතකොට දැන් බලන්න දැන් මේ විදුලි ආලෝකය
ඒ කොයි වෙලාවෙද කියන එක තමයි මේ කියන්නේ. ඒ වෙලාව තමයි අපේ අදහස් කිසිම දෙයකට ගලපන්නේ නැතුව දහම අහගෙන ඉන්න පුළුවන්කම ලැබෙන වෙලාව.
හරි ડોක්ටර්. එහෙමද?
සාමයක ලැබෙන්නේ නැහැ ඉතින්. හැබැයි ටිකෙන් ටික එතෙන්ට කිට්ටු වෙනවා කියලා නම් පේනවා. ඒකයි මම
කියන්නේ.
ඔව්. ඉස්සරට වඩා හොඳයි. අවයි තින් ඕක දිනු වෙන්න ඕන අපේ අදහසකට ගලපන්න
නේද? ඔව් සමාවෙදී බලෙන් දිනු වෙන්නේ නැද්ද ડોක්ටර්? ඒකට ඒකටම ආවේනික කාලයකුත් තියෙනවා වගේ ડોක්ටර්. අපිට බලෙන් කරන්නවත් බෑනේ ડોක්ටර් මේක.
ඔව්. නෑ ඒ වුණාට ඔය ප්‍රශ්න කිරීම හොඳයි. අර සංකාරවල උපමාව ඇයි අනිත් උපමාවලට වඩා වෙනස්? දැන් අපිට මේ ප්‍රශ්නේ එන්නත් හේතුවක් තියෙනවා. ඉතින් තව තව ඔක විමසා. ඒ විමසීම හොඳයි.
හොඳයි ડોක්ටර්. තේරුම් ගන්නවා. ඔව් ડોක්ටර්.
හොඳයි හොඳයි. ඒක එහෙම ඒක ප්‍රෝග්‍රෙස් එක එනවා. දැන් අපි කතා කළේ මේ අපි මේ අවුරුදු ගාණක් මේක හොයලා අපි තාම මොනවයි විදුලිය කොටනකම් තමයි අපි මේ ඉන්නේ. ඈ දැන් ඒක වටිනාකම
ඒකට අර දැන් ඉර තාම පේන නෑ. නමුත් ඉර පායගෙන එනකොට ඩොක්ටර් පොඩ්ඩක් අර නිකන් අර අපිට දැනවන්නේ ආලෝකයක් වගේ ඒ වගේ දැන් ඉර නෑ පේන්නේ. ඒ උනාට උදේරණියන් අර
ඒ උනාට දැන් අරුණාලෝකය කියන්නේ අනිවාර්යෙන් ඉර පායන.
ඔව්.
බැයි
ඒ සද්දාව නේද ඩොක්ටර්. එතන තියෙන සද්දාව වීර්ය තමයි අර ඉන්දිය ධර්ම බල ධර්ම වල සමායිට පත් වෙන්නේ එතන නේද ඩොක්ටර්. දැන් දෙපාරක් කියවෙනවා නේද එතන නේද.
ඒක මන් දන්නේ. ඉතින් එහෙම වෙයි තවතත්
ආයෙත් නිකන් මුතක් වුණේ
නැහැ. පරක්කු වෙයි. අපේ නැතකල් තව ටිකක් ඉන්න වෙනවා.
ඔව් ඇත්ත ඩොක්ටර්. ඔව් එතන හරි. ඔව්.
දැයි දේවන්
සරණයි. දේවන් සරණයි ඩොක්ටර්.
ඩොක්ටර් ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් හඳුනා ගැනීම කියන එක ලං වෙලා බලන්න කියන එකක් කියනවනේ අනුදස අඳුර දේශනාවල. එතකොට ඒක ලං වෙලා බැලුවාම ඒකේ තුල මමක් නැහැ කියන එක ටිකක් පැහැදිලි වෙනවයි කියලා හිතනවා. ඒ කියන්නේ එතන නිකන් අර ස්වරූපයකට ලේබල් එකක් ගහනවා වගේ දෙයක් වෙනවා කියලා මම කියන්නේ මඤ්ඤණාවක් කියලා එතන. හැබැයි ඒ මුළු ක්‍රියාවම පවතින මමක් තුල වෙනවයි කියලා ඒක ලං වෙලා බැලුවාම පේනවද එහෙම පේන්නේ කොහොමද කියලා පොඩි අදහසක් දෙන්න පුළුවන්ද?
ඒ ප්‍රශ්නේ හරියට මට තේරුණේ මොකක් ගැන අදහසක්ද?
කියන්නේ මම තුල මේ ක්‍රියාව පවතින මමක් තුල මේ හඳුනා ගැනීම වෙනවයි කියන එක අයින් වෙන්නේ නැහැ නේද ඒක ලං වෙලා බැලුවාම? කියන්නේ
දැන් හඳුනා ගැනීම මම තුලනේ සිද්ධ වෙන්නේ. දැන් දැනගන්නේ මමනේ ඉතින්. එන කවුරුවත් නෙවෙයිනේ නේද? හඳුනා ගැනීම කියන්නේ දැන ගැනීමන්නේ දැනුවත් වීමක්නේ.
ඔව්.
හඳුනා ගැනීම කියන්නේ දැනුවත් වීමක්.
එහෙම තමයි අපිට දැනෙන්නේ නේද?
අන්න හරි. අන්න හරි. අපිට දැනෙන්නේ. ඒ අපිට දැනෙනවා නම් අපි ඉන්නවද නැද්ද?
ඉන්නවා කියලා තමයි දැනෙන්නේ.
දැනුණත් නැතත් ඉන්නවනේ නේ. ඒකයි සක්කායි දෙකිය. අපි කැමති වුණත් නැත්. දැනුවත් වීම තියනවා කියන්නේම මේ සක්කායි දිට්ඨිය නේද?
ඔව්.
එතකොට අනෝකයි දැන් සක්කායේ සක්කායේ විදිහට දකින එක අස්සලෝමින් අස්සලෝමිත විදිහ නේද ලේසි. සක්කායේ සක්කායේ විදිහට දකින එක ඊට වඩා අමාරුයි නේ. ඇයි බුදු ජානන් වහන්සේ මෙහෙම කිව්වේ කියන එක. දැන් මේවා කොච්චර කොච්චර ගැඹුරු දේශනාද කියන එකයි මේ තේරුම් ගන්න. එතකොට දැන් අපි දැන් ඔය මම කියන එක හිතේ හදාගත්තු එකක්. දැනගන්නවා කියන එක හිතේ හදාගත්තු එකක් කියලා කියනවනේ.
ඔව්.
හිතලුවක් විතරයි කියලා කියනවනේ.
ඔව්.
ඒ කීමේ ප්‍රරද්දක් තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ එක එක පැත්තකින් හරි එක පැත්තකින් වැඩ. ඒ කියන්නේ ඔන්න දැන් ඈත මිරිඟුව පේන. වතුර වගේ පේන. දැන් අපි කියනවා වතුර කියන එක හිතේ හදාගත්තු එක. එළියේ වතුර නෑ. තව ඉදිරියට. නේද? දැන් අපිට හිතන්නේ ඕක හරි කියලා. හැබැයි අර කාන්තාරේ ඉඳන් එන කෙනාගෙන් ඒ මිරිඟුව පැත්තේ ඉඳන් එන කෙනාගෙන් අපි අහනවා ඔය වතුර අපි හිතේ හදාගත්තු එකක් නේද? ඔය වතුර අපි හිතේ හදාගත්තු එකක් නේද? අපිට ඕක හරිනේ. හැබැයි ඕකට තමයි කියන්නේ විඥානවාදය. හිතන්න පුළුවන්. يعني මේ මුළු ලෝකෙම හිතේ හදාගත්ත එකක්. ඔකට කියනවා විඥානවාදී.
මම ඇහුවේ ඩොක්ටර් දැන් අර මේ මට තේරෙන විදිහට මේ දේශනාවල කියනවා මේ කියන්නේ ස්ටෙප්ස් දෙකකට බලන වගේ. ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එකේ ලං වෙලා බැලුවාම අර මම වකරි ඕන එකක් හඳුනා ගැනීම හරි දැනීම හරි ලං වෙලා බැලුවාම පළවෙනියට මම කියන කාරණාව නැති වෙන එක කියන්නේ සක්කාය නැති වෙන එක. ඊට පස්සේ මේ අර පටිච්ච සම්පන්නව බැලුවාම මුළු සංකතයම උදේව වශයෙන් බලන්න කියන එකයි. මං තාම අර පළවෙනි ස්ටේජ් එකේ කියලා මං හිතුවේ මේ කියන්නේ
නෑ මේක කරලා මේක බලන්න ඕන එහෙම පිළිවෙලක් දීලා නෑ. සංකත බව දැක්කත් පටිච්ච සමුප්පන්න බව දැක්කත් අනිත්‍ය බව දැක්කත් මේ ඕන ඕන විදිහක් හරි
හරි
ඕනම ධර්ම කරුණක් කියන්නේ මේ සක්කාය ඉක්මවායන සක්කාය නිරෝධය ගැන ඥාන සතිය බව. ඒක හිතන්න අර දැන් ඔබතුමා ආගෙන හිටියනේ මේ මිරිංගුව පැත්තේ ඉඳන් එන කෙනා කියලා.
ඔව්.
දැන් එයාට වතුර හිතේ හැදුවා කියනවත් කතාවක් එයිද?
එයාට හිතේ එහෙම දසන්න.
වතුර කියන කතාවම දෙන්නේ නැහැ නේ, අදාළ නැහැ. ඒකත් නැහැ නේද? ඒකට මේගොල්ලෝ වතුර ගැන මොනවාම හරි අදහසක් කිව්වොත් අර අරයාගේ කෝණෙන් හිතන්න දකින්න. මේ මේ කතාව එන්නේ ඇයි මේගොල්ලන්ට? හිතේ හැදුවා කියන්න හරි වතුර ගැන කතාවක් එන්නේ ඇයි? එහෙම එකක් දෙන්නේ
නැහැ. ඔය ඩොක්ටර් කියන්නේ මේ කියන්නේ මේ යථාභූත ස්වභාවය හරි ශුන්‍ය කියන එක පැත්තෙන් බැලුවොතින් එහෙම විස්තරයක් යදෙන්නම නැහැ කියන්නේ ඒ ඒ අදහසමද?
ඔව්. දැන් ඔබ පේනවාද මේ කතා කරන්නේ නිරෝධයේ ඥානය. නිරෝධයේ ඥානය යෙදුණා තමයි අර මිත්‍යෝ පැත්තින්ද එන කෙනා කියන එකේ අදහස. හරි. ඒක නිරෝධයේ ඥානය එක විතරයි අමුදයේ ඥානයක්. මේකල වතුර කියලා සකස් කිරීමක්. ලගේ ඊළඟතාවත් මේ සකස් වීම සමුත් ඔය කතාව කියන්න බෑනේ නිරෝධ ඥානෙ නැත්තම්.
ඔව්.
එහෙනම් අපර මේ සත්‍ය ඥානෙ කියන එක මම කතා කරන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ. පතර ඥානෙ කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එනකන් අපි මේ ධර්ම පුළුවන් තරම් උඩු යටිකුරු කර කර මේක විමසන්න වෙන විදිහක් නැහැ.
හරි ඩොක්ටර්, මං අර මේ දේශනාත්මකයාගේ අර හඳුනා ගැනීම කියන කාරණේ ගොඩක් ලං වෙලා බලන්න කියලා එහෙම බැලුවා මම හිතන්නේ. එහෙමම
හොඳයි දැනගෙන බලන්න. ඕනම දැනගෙන බලන්න. මේක තාම මට මෙතෙන්ට ආවේ නැහැ කියලා හිතන්නේ. මේක අර පියවරෙන් පියවර කතාවක් නේ. ඕන තැනකින් ධර්ම දකින්න පුළුවන් කියන එක සතර ඥානයද නැද්ද? නිරෝධේ ඥානය එක දැන් මම ඒක නිරෝධේ ඥානය එක කියන්නේ ඉතින් ඔකම දුක්ඛේ ඥානය එක කිව්වත් ඔය කතාවමයි. හැබැයි අපි හිතන දුක නෙවෙයි ඥානය කියන්නේ. ඒකෙන් කිව්වට තේරෙන්නේ නැති හින්දා අපි ගලප ගන්නවානේ. ආ මේ කියන්නේ මේක එක්ක කියලා අන්නේ කඩන්නයි නම් මේ Nirodha ඥානෙ එක්ක
කියන්නේ.
මොකද ඒකක් තියෙන එකක් කියලා හිතා ගන්න ලේසියනේ Nirodha ඥානෙ. ඒකටත් මොකක් හරි විදිහකට ගලපෙට වඩා තව පරිස්සම් කරලා තව හොයන්න. හරි
හරි ડોક્ટર බොම්පි
හොඳයි දරුවන් සරණ දැන් අපි මේ සාකච්ඡා වලින් ගන්නේ දහම දකින්න ඕන විදිහ ගැන අදහසක් ගන්න දහම මොකද්ද කියන එක නෙමෙයි දහම දකින්න නම් අපේ වැඩෙන්න ඕන ගුණාංග මොනවද අපි මොකකට හරි ගලපන ගතිය අයින් වුණ දවසට තමයි දහම පොට්ටක් හරියන්නේ අපේ අදහසකට මේ කියන්නේ මේකයි කියලා ගලපනවා නම් දහමේ උණුසුමවත් ලැබිලා නැහැ කියලා දැන් තේරෙනව නේද එතකොට මේ දහම ගැන අනිත් අය කතා කරන ඒවා ගැන නිකන් සංවේගයක් විතරයි අනිත්‍ය කියලා කෙස් පැලෙන තර්ක ගේනවනේ මේ නුවණත් එක්ක මේ කතා කරන්නේ මොනවද නේද ලෝකෙට ආපු වෙලා මොනව හරි කියලා තලු මර මර ඉන්නවා මම දන්නවා මම දන්නවා මමයි දන්නේ ඒක බුදු කෙනෙක් වෙන්නන දහම වෙන්න පුළුවන් පැහැදිලි දැන් අපි මේ හිතන විදිය උසු යටි කුරු වෙනවා දැන් බුදුහාමුදුරන්ගෙන් දහම අහුවහම කියන්නේ යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ කියලා මෙච්චර කල් මේ ලෝකෙට අයිති හිතපු විදිය එහෙම්මම අනිත් පැත්ත හැර කියන එක අන එතෙන්ටෙන්
පාලිය පාලිය කියවල සිංහල බැලුවොත් සිංහල ඇත්තටම ත්‍රිපිටක.lk පිටක.lk තියෙන එක හාත්පස වෙනස් නිකන් තේරුම විතරයි දීලා තියෙන්නේ අර්ථය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාලියේ වචන ටිකේ තේරුම දීලා තියෙනවා මිසක් ලෝකෝත්තර අර්ථය ඉස්මතු වෙන්නේ නැහැනේ. එතකොට අසරණ වෙනවා පාලි වචන ටික දන්නවා වුණාට මේ ඉස්සර ගොඩාක් අසරණ වුණානේ පාලි බැරි. හැබැයි දැනටත් පාලි බැරි හින්දා කියව ගන්න බැරි බෑ කියලා තේරෙනවා. කියන්නේ පාලි වචන සමහර ඒවා එකට එකතු කරලා සංදි කරලානේ යන්නේ. නමුත් සමස්තෙන් කියලා තියෙන්නේ මේකයි කියලා තේරෙනවා. හැබැයි සිංහල විතරක් කවදාහරි ත්‍රිපිටක පිටක බැලුවොත් සම්පූර්ණ වැරදි කියලා මට හිතෙන්නේ සර්. ඒක කියන එක සුදුසුද දන්නේ මට හිතුණා
මට අපි පාලි දන්නේ නැහැ කිව්වත් සිංහල දන්නේ නැහැ කිව්වත් වැඩි වෙනසක් නැහැ මොකද්ද මේ කියන්නේ භාෂාර්ථේ දන්නේ නැහැ කියන එකනේ නේද භාෂාර්ථේ ඕනමකටද ව්‍යවහාරය ඒ කියන්නේ කතා කරන්න ඕනනේ. ඒකට මොකක් හරි විදිහකට මොකක් හරි කතා කරන භාෂාවකින් පාලි වේවා සිංහල වේවා වෙන භාෂාවක් වේවා මෙහෙම දෙයක් තියෙනවා. කියන්න ඕන කියන්න ඕනකම තියෙනවා. හරි. එතකොට අපි ඒ භාෂාව දන්නේ නැහැ කියන එක ලොකු ගැටලුවක් නෙවෙයි. අපි චීන භාෂාව දන්නේ නැහැ කියලා අපිට ගැටලුවක් නැහැ. චීන භාෂාව දැනගෙන ඒකෙන් අපිට ඒක ලොකු අවුලක් නෙවෙයි. ඇයි මොන භාෂාවෙන් කිව්වත් භාෂාව ඉක්මවා යන අර්ථයනේ මේ කියන්නේ. ඔන්න ඔය අර්ථය තමයි මොන විදිහට කිව්වත් කියන්නේ කියන එක බුදුදහමේ ඔය අතුවාර දායෙන් ඕන දැනකින් ඔච්චරයි. අපි දන්නව බව කියන්නේ නොදන්නකම නම්. දන්න බව කියන්නේ නොදන්න බව නම්. නොදන්න බව පෙන්වලා දෙන විදිහනේ බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව. හරි. මේ දන්නේ නැ කියන එක කිසිම ගැටලුවක් නෑ. ඇත්තම කිව්වොත් ඉතින් මම පාවු දන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා වගේ මම පාලි ඉගෙනගෙන නෑ. අර පොඩි කාලේ යන්තම් ඒ ඉස්කෝලේ යන කාලේ මොනවා හරි ගෙනගත්තු පාලි ටිකක් කැරෙන්න ඊට පස්සේ සමහර වෙලාවට ඉතින් ඕන දැන් සාකච්ඡා කරන එහෙම තමයි මං පාලි ඉගෙනගෙන තියෙන්නේ. ඒක ගැන මං ඇත්තටම සතුටු වෙනවා. පාලි නොදන්නකම ගැන අර මූලික ව්‍යාකරණ ටික විතරක් දැනගන්නවා. හැබැයි අපි පාලි දැනගත්තා නම් අපිත් ඔය පාලි එතන මේ එක්ස්පර්ට්ලා වෙයි සූත්‍රයේ තේරුම මේකයි කිය කියා ඉඳි. එතනින් එහාට යන දැක්මකටනේ මේ සූත්‍ර තියෙන්නේ කියන එක දැක්කට පස්සේ දැන් ඔය වචනයක් කියනකොට ඉතින් බුදුහාමුදුරුවෝ අදහස් කරේ මේකයි කියන එක ගන්න පුළුවන්. ආ එච්චරයි. ඉතින් නැත්තම් ඔය පාලි වචනේ ඉතින් ඩික්ෂනරියෙන් බලන්න පුළුවන්. හැබැයි ඒ වචනේ දැනගත්තා කියන්නේ දහම දැනගත්තා නෙමෙයි. ඒ කියන එක ඊළඟට උදව් කරගන්නවා මේ දර්ශනේ මත කරගන්න. ඒ දර්ශනය නිවේයි නම් තමයි අපි තව තව වචනේ තේරුම හොයනවා. දැන් මේ කියන තේරුම නම් මේ වෙන්න බෑනේ මේක කියන එක. ලයිට් එක දාන්න. හරි. එතකොට දැන් මේ භාෂාව පාලි දන්නේ නැහැ කියන එක ලොකු ගැටලුවක් වෙන්න බෑ නේද? පාලි දන්නායට වඩා මේ මේ මට්ටමට කතා කරන්න පුළුවන් එක කොච්චර ලොකු දෙයක්ද? හැබැයි අපිට පුළුවන් නේ දැන් පාලි සූත්‍ර බලන්න. දැන් ඔබතුමිය දැන් උද්දේශ විභංග සූත්‍රය බලන්න බැයිද ඔබතුමිය? චූලසඤ්ඤත සූත්‍රය කියලා බලන්න බැයිද? පුළුවන්.
ඒක වෙනම අර්ථයක් තමයි එන්නේ. අර සිංහල එක්ක බලද්දි මට හිතෙනවා සිංහල සම්පූර්ණ වැරදිනේ කියලා හිතෙනවා. මං දන්නේ නැහැ මට එහෙම මේ කියන එක සුදුසුද කියලා. දැන් අපි හිතමු ඉස්සරම අපි එහෙම බැලුව කාලයක් තිබ්බනේ කියන එකට. සිංහලම නිකන් ඇත්ත කරගෙන දැන් බලද්දි හිතෙනවා සිංහල සම්පූර්ණම වැරදිනේ. මේකේ අර්ථය වෙනවම එකක් නේ කියලා හිතෙනවා.
ඔව්. ඒ කියන්නේ මොකද්ද? අපි දන්න ටික වැරදිනේ. ඒක නෙමෙයි නෙමෙයි. ඔක තමයි දකින්න ඕනේ. සිංහලෙන් නෙමෙයි පාලිත් වැරදි කියලා කියයි යන්තිවෙන. පාලි දන්නවා කියන පාලි එක්ස්පර්ට්ලා ඔය සූප්පේ කියන තේරුමයි අපි කියන තේරුමයි එන්නම වෙනස් නේ. පාලි හොඳටම දන්න අයනේ ඔය සිංහලෙන් ඕක ලියලා තියෙන්නේ. ඔය කෙනෙ නෙමෙයි පරිවර්තනය කරන්නේ මණ්ඩලයා. භාෂා එක්ස්පර්ට්ස්ලා. ඒක වැරදි නෙමෙයි. ඉතින් භාෂා අර්ථය ඔච්චරයි. ඔය භාෂාවේ අර්ථය ලෝකෙට අයිති දෙන්න පුළුවන් අර්ථය. ඉතින් ඒකෙන් ඊතර වෙන දර්ශනය ගන්න එක ප්‍රඥාවන්තයගේ වැඩ. ඔය මේ සිංහල වචන ටික මේකයි තේරුම කියලා ඔය ටික පාඩම් කරගත්තා කියලා දහම දැක්කා වෙන්නේ නැහනේ නේද? ඒ හින්දා කිසිම දුකක් ඇති කරගන්න ඕනේ නැහැ මං පාලි දන්නේ නැහැ කියලා. පාලි දැනගෙන කියවුවොත් තමයි ප්‍රශ්නේ. පාලි නොදැන පාලි කියවන්න. අපි අර්ථය නොදැන බුදුහාමුදුරුවෝ කියන එක අහනවා. එච්චරයි. හැබැයි ওই වචන ටික අහනකොට අපිට මතු කරගන්න පුළුවන් නේ මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ අර්ථයනේ කියලා නේද? දැන් මට සූත්‍රයක් කියන්න කිව්වම මං ඔය එක පාලි පොතක්වත් තේරලා නැහැ. ඒ වුණාට පාලියෙන් කියලා තියෙන එක බලනවා. ඊට පස්සේ ඉතින් මේ අර අපේ අදහසට ගලපන්නේ නැතුව කොහොමද මේක බලන්නේ කියන එක විතරයි. ඒක තව කෙනෙක්ගෙන් අහගත්තා නම් කාගේ හරි අදහසකට ගලපන එකනේ අපි කරන්නේ. ඩික්ෂනරියෙන් හරි තේරුම බලලා ඒ තේරුම බලලා කියන්න ඕන නැත්නම් අපිට මූලික අදහසක්වත් ගන්න බෑනේ. ඒ කියන්නේ අඟුලිමාලට කිව්වා මේ අඟුලිමාල මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න. දැන් අපි ඒක සිංහල භාෂාවෙන් ඔය ටික මේ මේ ඇවිදිනවා නැත්තම් චලනය වෙනවා නවතිනවා කියන අදහසවත් දන්නේ නැත්තම් උත්ම පටන් ගන්න බෑනේ. හැබැයි ඒ තේරුම අරගෙන බලන්න පෙර වෙන රහත් වෙනකන් යන්න පුළුවන් කියන එක. ඒක අඟුලිමාලට එහෙම පුළුවන් වුණාට අපිට ඔය කතාව ඇහුවට බෑනේ. අත ඉබාරද්දාජට කිව්වට මමත් කුඹුරු කොටලා සීසාලා හාලා මහන්සි වෙලා තමයි දානි වළඳන්නේ කිව්වහන්. එතුමට ඒක ඇති වාන් වෙන්න හරි රහත් වෙන්න හරි. ඒ ඔන්න ඕකයි ගන්නවා. ඉතින් පාලි දන්නේ නැත්තම් ගා පාලි වචනේ මොකද්ද කියලා කාගෙන් හරි අහගන්න. නැත්තම් පොතකින් බලන්න එච්චර. ඒක භාෂාර්ථයෙන්. ඕන ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහුවහම මෙන්න මේකේ තේරුම මොකද්ද කියලා කියයි. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන ඒ ඒකෙන් පටන් අරන් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වෙන අර්ථයක්නේ කියන තැනට යන්න. ඒ විමසීම අපේ විමසීම දැන් තියෙන අර ක්‍රිෂාන්ත මහත්තයා කිව්වා වගේ ওই සංකාරවල කෙසෙල් පතුරු වල කියන තේරුමයි අර අනිත් එකේදී තේරුමයි නිකන් උපමා දෙක නිකන් වෙනස් වගේ වෙනස් තමයි. නැත්තයි ඒකම උපමාව දෙනවනි පහටම උපමා පහක් දුන්නා. හැබැයි ගේන දර්ශනය ඊතර වෙන දර්ශනය සම්මා දිට්ඨිය සතර ඥානය ඒක ඔය හැම උපමාවෙම එක. ලෝකෙට අයිති කතාවයි ඊතර වෙන දර්ශනයයි එකයිනේ. ඒක මන් දකින්නේ මේ අතර නෙමෙයි මුළු 84,000ක් ධර්ම දේශනා කළා නම් ඒකෙම තියෙන්නේ කරුණ විතරයි චතුරාර්ය සත්‍ය විතරයි. මහා හත්තිපදෝපම සූත්‍රයේ චූලහත්තිපදෝපම සූත්‍රය මොකද්ද මේ හත්තිපදෝපම කියන්නේ? ඇත්තාගේ අඩි සලකුණ අනිත් ඔක්කොම සත්තුන්ගේ අඩි සලකුණු ඇතුළු කරන්න පුළුවන්. ඒක තමයි අත්ති පදෝපම උපමාව. ඒක කියන්නේ චතුරාර්ය සත්‍යයට ඕනම ධර්ම කරුණක් ඇතුළත්. අර ඇත්ත අඩියට අනිත් කැලේ ඉන්න ඔක්කොම සත්තුන්ගේ අඩි ටික දාන්න පුළුවන් වගේ. ඊට වඩා ලොකු එකක් නැහැ. ඒ වගේ මේ මේ මොන දහම් කරුණ කතා කළා චතුරාර්ය සත්‍යය තුලේ කතා කරා. ඉතින් ඒක තමයි මම අහලා තියෙන මහා හත්තිපද උපමාව. හරි චුල්ල හත්තිපද හත්ති පාද උපමා. එම් බලන්න ඒ ඒ අදහසනේ. ඒක දේවල් කියනවා. හැබැයි ඒක ඇතුලේ අපිට අපි දැන් කතා කළේ ඇහැයි රූපේ චක්කු විඥානෙයි එක්ක පංච උපාදානස්කන්ධේ. ඉතින් අපි ඉස්සර ඇහැට රූපෙට ගලප ගලප හිටියා. දැන් යා තථා භූතස්ස රූපං රූප උපාදානස්කන්ධේ කියලා ගන්න. ඒ සිද්ධියේ රූප ස්වરૂපයක් තියනා නම් ඒක රූප උපාදානස්කන්ධය කියලා අන්න සංගහං ගච්ඡත සංගහ කරන්නේ. මේ ඒ රූප උපාදානස්කන්ධය කියලා අරකේ තියෙන රූපේ මොකද්ද කියන එක නෙමෙයි. මේ ඉතින් දැන් ආයේ එන්න ඕන අපි මොනවටද මේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ? සමාභවනේ, සක්කායනේ, සතියත්වේ. ඒ සිද්ධිය තමා ගෑවුනේ කොහොමද? සක්කාය. අපි කතා කරන්න හදන්නේ මට හම්බ වුණ ඇහැ හරි රූපේ හරි දැන් පංච උපාදානස්කන්ධයක ගලපනවා. සක්කාය කියන්නේ සතියත්වේ නම් සතියත්වය කියන එක නෙමේ පංච උපාදානස්කන්ධ රූප උපාදාන. සතියත්වේ කියන එකේ නෙමේ සංඥා උපාදාන සංකාර. සංකාර උපාදානස්කන්ධය කියන්නේ මේ තමා බව ගැන නෙමෙයි කියන්නේ, මම ගැන නෙමෙයි කියන්නේ. එහෙමද අපි දැන් සහම හොයන්නේ? කජ්ජනීය සූත්‍රේ අර පෙර උපංකන්ද පිළිවෙල කියනකොට අපි ගැන දැන් මේ සිතන්නේ කියන ක්‍රියාව තමයි හොයන්නේ. සමා කියන සමාය දෙන හැටිද හොයන්නේ? අපි අර වෙන මොනවටද ගලප ගලප ඉන්නවනේ. සක්කාය සංකාය පිරිසිඳ දකින්න නෙමෙයි ඔක්කොම දේශනා ටික තියෙන්නේ. ඒක ඒක දකින්නා කියන්නේ අපහුකට සතර ඥානෙ. ඒ කියන්නේ මම දකින්න මට හම්බ වෙන දේක් නෙමෙයි. ඒක ඔක්කොම ඉක්මවන ධර්මතාවය. ඒ ඔය කෝනේ නැත්තම් අපි මොන සූත්‍රේ කියෙව්වත් මේ අදහසක් ගන්න පුළුවන් වෙයිද? බුදු කෙනෙක් පෙන්වන කරුණට අනුගත වෙන්න පුළුවන් වෙයිද? බලන්න. නේද?
අවසරයි ડોક્ટર.
ඔව්. පෙරවන්
අහන්න සරල කරන්නයි. සතියක හැම වෙලාවක තියෙනවද?
ඔකේ.
මම මේ සති දෙකක් විතර වෙලේ ඉඳලා මේ රුක්මණී කියන එක මගේ කය හරහා පෙමසන්න පටන් ගත්තා. එතකොට මම උදාහරණයක් කිව්වා. මම ගැන කිසිම හැඟීමක් නැතිව ඉන්නකොට අනුමත බඩගින්නක් නැත්තම් පිපාසයක් වගේ දෙයක් ඇති වෙනකොටම මම ඉපදෙනවා. ඒ එක්කම මට දැනෙනවා මේ බඩගින්න කියලා එනවා. නම් මේ රුක්මණී ක්‍රියාවක් කියලා හිතන්නේ නැතුවයි මම මේ කතා කරන්නේ. මොකද මට ඒක ක්‍රියාවක් විදිහට පේන්නේ නැති නිසා. මට රුක්මණී දැනෙනවා. ඒක මම හැඟීමක් වෙනවා. ආ මෙන්න මේ රුක්මණී නම් බඩගිනි. මේ රුක්මණී නම් ඇඟේ දැරිලක්. එතනදී මම මේ රුක්මණී නානක්යන් ගොඩාක් දැක ගන්න දැනගන්න පටන් ගත්තා.
මේ රුක්මණීද රූපේද? රුක්මණීද රුක්මණී වුණ රූපේද නානත්ති?
රූපේ නානත්ේ දන්නවා. එක එක තැන් වලින් වෙනකොට එතන වෙනස් තමයි. හැබැයි රූපේ කියන දෙය මට දැනෙන්නේ එක එක විදිහට. ඒ කියන්නේ බඩගින්නද ලැබෙන රූපේ නෙමෙයි ඔළුව කැක්කුමද ලැබෙන්නේ වෙනස් විදිහ. එහෙනම් මම ගොඩක් විවිධ තත්ත්වයන් අත්දකින්න පටන් ගත්තා. එතකොට හැම මොහොතකම මට දැනෙන්න පටන් ගත්තා මේ රූපේ ඔස්සේ මම දකින්නේ මම කියලා. මම නැතරයක් වුණාද සමා වෙන්න. ඒ තමයි මම. එතකොට මම ඉදපන් තවදුරටත් ඒ මම කෙනෙක් අනේ ඉපදෙනකොට මම රුක්මණී වෙවි. මම තේරුම් ගන්න පුළුවන් නා මේ රුක්මණී හරහා. ඒ කියන්නේ කය හරහා. කය තියෙන රුක්මණී හරහා නේ මම වෙන්න තියෙන්නේ. එතන මට ඒ රූප ලක්ෂණයක් යම් කිසි විදිහකට දැනෙන්න පටන් ගත්තා. එතකොට මම අර එක්තර මහා හත්තිපදම සූත්‍රය කොන්නද විමසල තිබෙන්නේ නිසා මම ඒක ගලපන්නම ගියේ නැහැ. දැන් මට තේරෙනවා රූප උපාදානස්කන්ධයක් නේද කියලා. ඉතින් දැන් මට අහන්න ඕනේ මම මේ රූපකනේ විමසනකොට මමමයි විමසන්නේ. මම විමසනකොට මට විමසන්නේම පංච උපාදානස්කන්ධේ විශේෂයෙන් මම රූපයට විතරයි මෙතන හිත යන්නේ. එතකොට මම තේරුණා මම යන විදිය නම් සති දෙකක් කරලා මෙයා හන්නේ. ඒ නිසා මට ටිකක් ඒක හොඳද කියලා මට තේරෙනවා. එහෙම නැත්නම් පොඩි ප්‍රත්‍යක්ෂතාවයක් වෙන්නවා කියලා තේරෙනවා. ඒක මම තවදුරටත් මේකම කරන්න හිතාගෙන ඉන්න නිසා මම තමයි හරි කාරණේ මම මඩකම උදව්වක් කරන්න පුළුවන් වෙන කියලා හිතනවා.
ඔව් දැන් ඔය රුක්මණී වෙනසක් නානත්වයක් කිව්වට මම ආයේ අහනවා රුක්මණය වුණ රූපේ නානත්වයක්ද රුක්මණී නානත්වයක්ද? ඒක මෙහෙම හිතන්න. කණ්ණාඩියේ ප්‍රතිබිම්බ ඇති වෙනවනේ. කොට අපිට එක එක ප්‍රතිබිම්බ වල නානත්වයක් තියෙනවා නේද? සහද්ද මලද්ද මේසයක්ද මමද වෙන කෙනෙක්ද රුල්ලෙත් ප්‍රතිබිම්බ වෙනස්නේ. හරි. ප්‍රතිබිම්බේ ගන්න රූපය වගේ. රුප්පණ කියන්නේ අර ප්‍රතිබිම්බ සකස් වෙන බව. කණ්ණාඩි ස්වභාවය කියලා කියනවා. හරි. මෙයක් හදන ක්‍රියාව හරි හැකියාව හරි කියන්නකෝ. සකස් වෙන බව. නේද? දැන් ප්‍රතිබිම්බ නම් වෙනස් නේද?
ප්‍රතිබිම්බ වෙනස්.
ප්‍රතිබිම්බ හදන ගතිය
එක එකමයි.
ආ රුප්පණ කියන්නේ නිකන් අන්න ඒ වගේ කියලා හිතා.
හරි. දැන් මට තේරුණා. මොකද මම දැකලා තියෙන්නේ වෙනස් වෙනස් රූපවල ඇතිවන එකම ක්‍රියාවලිය රුප්පණය.
නෑ. මම බුදුහාමුදුරු පෙන්නන රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ රුප්පණයට කියලානේ.
එහෙමයි.
රුප්පණ ස්වභාවය කයි රූපෙන් රූපයට වෙන වෙන රුප්පණ නෙමෙයිනේ.
ඒක හරි මම හිතාගත්ත හැටි වැරදි. එතන වෙනස් වෙනස් රූප කොටසල එකම ක්‍රියාවලිය රුප්පණය. මම ඒ වෙනස් වෙනස් රූප කොටසලට කිව්වා රුප්පණය වෙනසක් කියලා. ඒක වැරදි.
ඔව්. දැන් රුප්පණ ස්වභාවය දකින්නකොට රූප ඉතුරු වෙන්න බෑනේ. يعني අපි
රූප ඉතුරු වෙන්න බෑ.
අනාඩියේ අර ප්‍රතිබිම්බ හදන ස්වභාවය දකින්නකොට දැන් ප්‍රතිබිම්බ වල වෙනස්කම් අපිට වැඩක් තියනවා.
හරි
මම දැන් එක වැඩ කරනවා. ඔව්. ආයෙ තව ටිකක් බලන්න ඔකත්. හොඳයි.
අප්‍රමාණ පින්න කරන්නේ.
හරි සර්වන් සර්.
සර්වන් සර්.
තව අදහස් තියනවද කාගේ හරි?
ડોક્ટર සමාවෙන් ડોક્ટર මේ දැන් මේ අර දැන් ඇතිවීම දකින්න ડોક્ટર මේ නැතිවීම පැත්තට වැටෙන්නේ නැහැ කියනවා නැතිවීම දකින්න ડોક્ટર ඇතිවීම පැත්තට වැටෙන්නේ නැහැ කියනවා ડોક્ટર මේක දැන් අපි එක එක විදිහට ડોક્ટર මේ මේකේ අර්ථය අරන් තියෙන ડોક્ટર උතන ડોક્ટર මේ එතන ડોક્ટર පොඩ්ඩක් කොහොම පැහැදිලි කරලා දෙන්නකො ඒ කියන්නේ දැන් ඔය සමුදය දකින්නකොට එයා නිරෝධයේ පැත්තට වැටෙන්නේ නැහැලු. හැබැයි නිරෝධයේ දකින්නකොට ආය සමුදය පැත්තට වැටෙන්නේ නැහැ කියනවා ડોક્ટર. ඒක එතන මේ හරි පරස්පර මේ කොහේ ડોક્ટર කියන්නේ දැන්. ඒක එතන තේරෙන්නේ නැහැ ડોક્ટર. චුට්ටක් අතර පැහැදිලි කරලා දෙන්න ડોક્ટર.
සමුදය දකින්නකොට ඔබතුමා කියනවානේ සමුදය දකින්නකොට නේද?
ඔව් ડોક્ટર. ඔව්. ඔව්.
සමුදය දකින්නකොට කියන තැනට යන සමුදය සමුදය
ආ සකස් වීම
ආ සකස් වීම දැන් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හදන ගතිය ඔකටනේ අපිට සමුදය කියන්න වෙන්නේ
ආ
සකස් වීම සකස් වෙනවටනේ සමුදය කියන්නේ නේද හදෙන බව
ඔව් ඔව් ඒක දැන් කොක් කියන්නේ කියන්නේ
ප්‍රතිබිම්බ හදන බව
ඔව්
දැන් ඉස්සෙල්ලා කෙනාට කියපු එකෙන්ම ගන්න
ඔව් ඒක
තමයි බව. ඔකටනේ සමුදය කියන්න
වෙන්නේ. ඔව් ඔව් ඔව්.
එතකොට දැන් මුලින් හදන බව කියනකොට දැන් අපිට රූපෙට කිට්ටු වෙන්න බෑනේ හැදුවේ මොකද්ද කියන එකට කිට්ටු වෙන්න බෑනේ නේද ප්‍රතිබිම්බයක කිට්ටු වෙන්න බෑනේ. ඒ කියන්නේ ඒක ගැන තානත්තේ හොයලා වැඩක් නැහැ නේ. මොන ප්‍රතිබිම්බයකටද කියලා දැන් හදන බවනේ දැන් අපි බලන්න.
ඔව් අන්න ඒක තමයි දැන් අවුරුද්ද අපි දැන් තාම ඒක දැක්කේ නැහැ අරක දැක්කා ප්‍රතිබිම්බය දැක්කා ඒතොර ඒක මේක ඉතල දන්න ඕනේ නේද ඩොක්ටර් එහෙමද ඒ කියන්නේ
නෑ නෑ දැන් හදන බවට සිහිය ගේන්නකෝ එතකොට දැන් ප්‍රතිබිම්බ ගැන කතා කරන්න වැඩක් තියෙනවද
අන්න හරි ඩොක්ටර් හරි හරි ඒවලේ
ඒ කතාව එහෙමම අයින් වෙන්න ඕන ආයේ දැන් මේ ප්‍රතිබිම්බේ මේකට වඩා වෙනස් කතාවකට යන්න බෑ
ඒවලේ
හදන බව
කියන්නේ ඔව් නේද ඔව් ඒ වයින්ද
සමුදේ
ඔව්
මේක ශරීරයක්ද ගයක්ද මලක්ද කතාව අදාළ නැහැ නේද හදන බව සමුදේ
එහෙමයි
හා වතුරේ ඉන්න බල් පොඩ ඉන්න බල්ලද කියලා ওই දෙක වෙන් කරලාට වැඩක් නැහැ අපි බල්ලා එළියේ ඉන්නවද හිටේ ඉන්නවද කිව්වට වැඩක් නැහැ හදන බව
ඔව් මෙතන සීයා කියන්නේ හදන බවට නේද?
ඉස්සෙල්ල මේ ක්‍රමක්‍රමයෙන් හරි සමුදය කියන්නේ සකස් වෙන බවනේ.
ඔව් හරිද? එතන ඔව්
සකස් වෙන බවේ රූප කතා කරලා වැඩක් තියෙනවා, හැදුන දේවල් කතා කරලා
නෝවැලක් නේ.
හරි අදාළ නැහෙනේ නේ.
අදාළ නැහැ.
රූපණානත්ය අපිට වැඩක් නැහැ. සමුදය මොන රූපේ ආවත් දැන් මොන ප්‍රතිබිම්බේ ආවත් ඕක ගහද්ද මලද්ද මිනිහෙද්ද කුරුල්ලෙද්ද බල්ලෙද්ද කියන එක නෙමෙයි. ප්‍රතිබිම්බයක් කියන තැනට ගන්නකො.
ඔව් දැන්ට ගමුද.
හැබැයි මතක තියාගන්න තාම මේ ඉතර වෙන දර්ශනේ නෙවෙයි. සිදු කරන්නයි කියන්නේ.
ඒක තමයි.
දැන් එතකොට සමුදය කියන තැනට ආවොත් අපිට මොකද්ද සමුදය උනේ කතාවක්? සමුදය නේ. හරි. සකස් වීම සමුදීම කියන එකනේ.
ඔව්.
සකස් වීම කියන්නේ සමුදය. හරි. ඔතෙන්ට එන එකත් ලොකු දෙයක්.
ඔව්. ඇතිවීම.
එහෙනම් හොයන්න ඕන දැන් රූප ගැනද ඇතිවීම ගැන?
ඔව් ඔව් ඇතිවීම ගැන හොයන්න ඕන දැන් සකස් වීම ගැන හොයන්න. ඔව්.
මොකක්ද මේ සකස් වීම කියන්නේ කියන එක ඔන්න ටික දැන් හොයනවා ඊළඟට.
සකස් වීම.
හරි.
ඔව්.
හැබැයි සකස් වීම කියන එක නුවණක්. ආ ඔය දැන් අපි හිතන සකස් වීම තමයි. රොකට ඇති විදිහට සකස් වීම. ඔක
නුවණකට ඔව් මෙතන අර නුවණක් ඒ කියන්නේ ડોක්ටර් මරදම්ම වල සකස් වීම නෙමෙයි මෙතන නේද?
අයියා යනවා ඔන්න දැන් මේක මලද්ද ගහද්ද
හවුඩ හරියට ඒක නේ නේද? ඒකත් අයින් වෙන්න ඕනේ නේද? එතන ડોක්ටර් නුවණක් කියද්දි මට ඒක මතක් වුණේ.
නෑ ඒකත් සකස් වීම විස්තරම රූපේ විස්තර ටික කියනවා. ඒක මනදම්මද ඇහැරූපද අපෝ යනවා ප්‍රතිබිම්බ ටික විස්තර නේද?
ඔව් අවුද හරි
මුළු ලෝකෙම ඔතෙන්ට ආයි
අවුද හරි දැන් පොඩ්ඩක් අර
ඔතේ එකත් එක්ක ගම් නේද?
ඔව්
ඒක දැන් ඔහොමම දැන් අපි එක තැන ලියාගත්තේ නැත්නම් ආයේ පැටලෙනවා. මේක අවුල් ජාලයක් වෙනවා. ඒකයි ඔක්ක බලබලාද සිහියෙන් ඔක කරන්න ඕන දෙයක්.
සමහරවිට ડોක්ටර් දැන් එතන ડોක්ටර් දැන් ඒ සමුදය ඒ කියන්නේ දැන් ඒ සකස් වීම දකින්නකොට යා මේ අර නිරෝධය කියන්නේ ඒක නිරෝධයේ පැත්තට වැටෙන්නේ නැහැ කියනවා. මට ගැටලුව ඒකයි. ඇයි එහෙම කියන්නේ දැන් එතකොට ඒක දකින්න වෙලාවට ડોක්ටර් නිරෝධයේ කතාවක් එන්න බෑනේ ડોක්ටර්. එතකොට දැන් සමුදය දකින්නකොට නිරෝධය පැත්තට වැටෙන්නේ නැහැලු. නිරෝධය දකින්නකොට සමුදය පැත්තට වැටෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ දාම ඔය වාක්‍යය.
ඔව්. ඒක තමයි මම මේ කිව්වේ තාම මේ සතර ඥානේ නෙවෙයි.
ඔව් ડોක්ටර්.
මේ කොහෙන නැණ පිරිසිදු කරගන්න. නැත්නම් අපි එක මන ධම්මද ඒකද ඕව හොරා ඉන්නවනේ.
ඔව් ડોක්ටර්. හරියටම
හැබැයි මතක තියාගන්න දැන් එහෙම හොයන්න ඕන කිව්වට අරකින් මේක වෙන් කරන්නත් බෑ.
ප්‍රතිබිම්බයෙන්
කතා කරන්න බෑ. කන්නාඩිය නැතුව සකස් වීම කතා කරන්න බෑ.
ඔව්
සකස් වීම කියලා අත හදන්නේ නැ නේ
නැත්තම්.
ඔව්. ඒවත් එක්ක තමයි පරිේෂණය කරන්න තියෙන්නේ. හැබැයි මේ කන්නාඩිය මොකද්ද හැදුනේ මේ ගහද්ද මලද්ද ඕක නෙමෙයි අපිට හොයන්න ඕන. මොකද්ද මේ සකස් වෙනවා කියන්නේ සමුදේ.
ඔව්.
හරි.
හරි. Thank you.
එහෙම එහෙම දැන් ඒ කියන්නේ අරව ගැන හිතන්න එපා කියන එක නෙමෙයි.
ආහ.
ඒව නැතුව සමුදයක් කතා කරන්න බෑ.
ඔව්.
කියන්න බෑනේ. එතකොට ඒව තියෙන්නේ කොහොමද? ඒකත් එක්කමයි හොයන්න ඕන. ඒකත් එක්කමයි. මේ විමසි. හරි. සකත් එක්කමයි ඒ විමසීමයි අන්න. සමුදයත් එක්කමයි විමසීම. හරිද?
හරි ડોක්ටර්. ඒතර ගොඩක් පැහැදිලි.
ඔය විමසන්න දෙකක්. අපි අර මොනවා හරි හිතවන්න නිකන් වත්ත සුද්ධ කරන අවල් පැල ගලවනවා වගේ වැඩක් තාම කරන්නේ නැහැ.
ඔව් ડોක්ටර්. හරිද? හරි. ඔව් ડોක්ටර්. එහෙමයි.
එහෙම විමසගෙන යන්න තව තව දහම හොයන්න. ඩයි දරුවන් සරණයි.
හොඳයි ડોක්ටර්. දරුවන් සරණයි ડોක්ටර්. දැනට.
අපේ අනිත් අයට මොනවා හරි ගැටලු තියෙනවද? අපි එතනින් අවසන් කරමු. අදත් අපි දහම් කරුණු සාකච්ඡාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්වපු අර්ථය මතු කරගන්න උදව් වෙන සාකච්ඡාවක් කියලා හිතනවා. ඉතින් අපි රැස් කරගත්තු පින් මේවට සහසම්බන්ධ වෙන පින් බලාපොරොත්තු වෙන විද්‍යාඥයන් වහන්සේලා ඉන්නවනම් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන්න, දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් ධර්ම අවබෝධයේ පිණසම මේ සාකච්ඡාවට උපකාරී කරගන්න, ඒකට තව තවත් උපකාරී කරන්න සහභාගී වෙන්න. ඒ වගේම මේ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපටත් උදව් උපකාරී කරන්න. ඒ වගේම දහම් කරුණු සාකච්ඡා සාකච්ඡාවේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න, අපිට පරිසරය සකස් කරලා දෙන්න, දැන් වහන්සේලා බුදු කෙනෙක් වෙන්න නාර්ථය පෙන්වලා දෙන්න, ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තව තවත් ආරක්ෂා කරන්න. ඒ වගේම අපි හැමෝටම අපටත් බෞද්ධලායටත් සියලුම දෙනාට යම්කිසි පෙළවසෙන් එන කරදර දුකක් කරදරයක් නරකක් කපල උපද්‍රයල් ලෙඩ දුකක් සරසතු උපද්‍රයක් ස්වභාවික උපද්‍රයක් ආදී මේ කී නොකී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවනේ. හැම ගෙම්ම අප සැවම ආරක්ෂා කරලා දෙන්න කියලා අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. අදත් මේ ඇසල බොහෝ දිනේ මම හිතනවා අපි බුදු කෙනෙක් වෙන්නන අර්ථය මතු කරගන්න අවශ්‍ය ආරක්ෂාවක යෙදුණා. හැම දිනාටම මේ ජීවිතය තුළම දහමෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න මේ අපි රැස් කරගත්තු පිණුත් පනිශ්‍රය වෙන්න කියලා, ගෞරවකාරී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. දේවන් සරණයි.
දේවන් සරණයි. සිල් දෙනා.